දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාන්ත පින්වත්නි අපි නිස්සරණ වහන්සේ සෙනසුරාදා දවසක් අද සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සඳහායි අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවේදී අපි යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කිරීමක් කරගන්නවා. ඊට පස්සේ අපි දවසේ මාතෘකාව සපයා ගන්නවා සංගීති සූත්‍රයෙන්. ඉතින් අදත් උත්තරානන්ද ස්වාමීන් වහන්සේ සූදානම්ින් ඉන්නවා අපිට කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න. එහෙමනම් අපි මේ අංකයෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්ස. කතිකාවතේ දෙවෙනි කොටසෙන් අද පටන් ගන්න තියෙන්නේ. සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද ස්වභාග වූද බාලතරුණයන් හාද රහස් හි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමයේ හිද ගමේ හිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේපි න කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යූහෙයින් කැපදේ හිද ලොල් නොවිය යුතුය. දාගත් බෝමලු හැමදෙමින්ද ගඳදුම් මල්පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන් තේවං න රාජානෝ මුත්තා මනි විභූසිතා යතහා සෝභන්ති යතිනෝ සීල භූසන භූසිතා යනු හේයින් ශීලාභරණේ මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්තකිලමතානු යෝගයට අයත්වන කෂ්ට වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිනා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සනට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනච පරියායේන ජාතරූපං ජාතරූප රජතං සාදී තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිලමුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිලමුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාරගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධීපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වන සේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්‍ෂු සාමනේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවදි වූද උපවැදි වූද අපවත් වූද ඉවත් වූද භික්‍ෂු සාමනේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්ම සිදුකිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්වල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි, ඉතින් අපි ඇහුවේ යෝගාශ්‍රමීය කතිකාවත. ඊළඟට අපිට පුළුවන් අද දවසේ මාතෘකාව සපයා ගන්න දීඝනිකායේ සංගීත සූත්‍රෙන් අපි ඒකේ කොටසත් ඉදිරිපත් කරන්න කියලා උත්තරානන්ද සාන්නහන්සේටම ආරාධනා කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස, දීඝනිකායේ පාඨික වර්ගයේ සංගීත සූත්‍රය පිටු අංක 430 අද පටන් ගන්න තියෙන ස්වාමීන් වහන්ස. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සත්ත ධම්මා සම්මදක්ඛහතා තත්ත සබ්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ සත්ත. ඇවැත්නි, දන්නා දක්නා අරහත්තු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සත්ත ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම සද්දෙනෙක්ද යත් සත්ත විඤ්ඤාණට්ඨිතියෝ සන්තාවුසෝ සත්තා නානත්ත කායා නානත්ත සංඤිනෝ සෙය්‍යතාපි මනුස්සා ඒකච්චේව දේවා ඒකච්චේව විනිපාතිකා අයං පටමා විඤ්ඤාණට්ඨිති. විඤ්ඤාණස්ඨಿತಿ සතෙක ඇවැත්නි, මිනිස්සුද ඇතැම් දෙවියොද ඇතැම් විනිපාතිකයෝදැයි කාය නානත්වය වරහන් තුළ කයින් වෙනස් බවද ඇති සංඥා නානත්වය වරහන් තුළ ප්‍රතිසන්ධි සංඥා වශයෙන් උනුනට වෙනස් බව ද ඇති සත්ව කෙනෙක් ඇත. මේ පළමුවැනි විඤ්ඤාණස්ඨිතිය සන්තාවුසෝ සත්තා නානත්ත කායා ඒකත්ත සංඥිනෝ සේයතාපි දේවා බ්‍රහ්මකායිකා පටමාභි නිබ්බත්තා අයං දුතියා විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි, ලොව කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම් සේද, එසේ වූ කායනානත්වය ඇති ප්‍රතිසන්ධි සංඥා ඒකත්වය ඇති වරහන් තුළ එකම වර්ගයේ ප්‍රතිසන්ධි සිතින් උපන් සත්ව කෙනෙක් ඇත. මේ දෙවැනි විඤ්ඤාණස්ඨිතිය. සන්තාවුසෝ සත්තා ඒකත්ත කායා නානත්ත සංඥිනෝ සේයතාපි දේවා ආභස්සරා අයං තතියා විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි ආභස්වර දෙවියන් සේ වූ කාය ඒකත්වය වරහන් තුළ එක් බඳු කය ඇති සංඥා නානත්වය වරහන් තුළ උත්පත්තිය සිදු කළ ප්‍රතිසන්ධි සංඥාවගේ විවිධතාව ඇති සත්ව කෙනෙක් ඇත. මේ තෙවැනි විඤ්ඤාණස්ථිතිය. සන්තාවුසෝ සත්තා ඒකත්ත කායා ඒකත්ත සංඥිනෝ සේයතාපි දේවා සුභකින්නා අයං චතුත්ති විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි, සුභ කෘත්සන්
කීවෙන එකද කියන්නේ
හතර වෙනි
බඳු දෙවියෝ. හරි,
සුභ කෘත්සන්‍ය
සුභකින්න බඳු කියලා කියන්න පෙතට. හරි,
ඇවැත්නි, සුභකින්න දෙවියන්සේ වූ කාය ඒකත්වය වරහන් තුල කයින් එක් බඳු බව ඇති ප්‍රතිසන්ධි සංඥාවගේද ඒකත්වය ඇති සත්ව කෙනෙක් ඇත. මේ සතරවැනි විඤ්ඤාණස්ඨිතිය. සන්තාවුසෝ සත්තා සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්තංගමා නානත්ත සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානංචායත නූපගා අයං පංචමී විඤ්ඤාණට්ඨිති.
පංචමී
කියලා තියෙනවා. ඇවැත්නි, සංඥා රූප සංඥාවන් හැම ලෙසින් ඉක්මීමෙන් ප්‍රතිග සංඥාවන් දුරුව යෑමෙන් නානත්ව සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශ ප්‍රඥප්තිය අනන්තයයි දැක එහි සිත පිහිටුවා ආකාසා නංචායතන බඹලොවට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ පස්වැනි විඤ්ඤාණට්ඨිතිය. සන්තාවුසෝ සත්තා සබ්බසෝ ආකාසානං චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණං චායත නූපගා අයං චට්ඨි විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි, හැමලෙසින්ම අනන්ත වූ කසිනු ඝාටිම ආකාසාරම්මණය ඉක්මෑ ආකාසානං චායතන ධ්‍යාන විඤ්ඤාණය අනන්තයයි ධ්‍යාන වඩා විඤ්ඤාණං චායතන බඹලොවට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සවැනි විඤ්ඤාණට්ඨිතිය.
සවැනි
විඤ්ඤාණට්ඨිතිය. සන්තාවුසෝ සත්තා සබ්බසෝ විඤ්ඤාණං චායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනූපගා අයන් සත්‍යමී විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි, හැමලෙසින්ම විඤ්ඤාණං චායතන ඉක්ම කිසිත් නැතැයි බවා ආකින්චඤ්ඤායතන බඹලොවට පැමිණි සත්ව කෙනෙක් ඇත. මේ සත්වැනි විඤ්ඤාණස්ඨිතිය.
ඒ තමයි තියෙන්නේ.
එහෙසන්.
එතකොට මේ කලින් ඉතින් අපිට ටිකක් මුලින් කතා කරන්න ඕනේ ලෝක ප්‍රඥප්තිය ගැන. කියන්නේ ලෝක මේ බුදුරජාන් වහන්සේ ඇත්තරම දැන් 31 තලයන් දේශනා කළා තියෙනවා නේද? අපිට ඉස්සෙල්ලාම පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න ඕන. මොකද්ද මේ 31 තලය කියන්නේ කියලා. ඒතකොට අපිට ලේසි මේ අද කියන කරුණු ටික තේරුම් ගන්න. දැන් සතර අපායන් ගැන බුදුහාඳුරු දේශනා කළා තියෙනවා නේද? මොනවද තියෙන්නේ? නිරය, තිරිසන්, ප්‍රේත, අපුර කියලා නේ. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියලා. එතකොට සතර අපායක් ගැන දේශනා කළා තියෙනවා. තේවැත් අනු අපාය වශයෙන් නිකන් කුඩා අපාය වශයෙන් තවත් ගොඩක් තියෙනවා. මොකද පොදුවේ එතකොට සතර අපායක් කතා කරනවා. නිරය, තිරිසන්, ප්‍රේස, ප්‍රේත, අසුර කියලා. ඊට උඩ මට්ටම කොයිකද? මනුස්ස. එතකොට ඒක තමයි දැන් අපි ඉන්නේ. ළඟ තියෙන අරකට හැබැයි. එතකොට යට තියෙනවා අපි තුමු යට කියලා අපි කියමුකෝ ඉතින්. එතකොට සතර අපායක් ඊට පස්සේ අපි ඊට උඩින් පොඩ්ඩක් ඉන්නවා මනුස්ස ලෝකේ කියලා. ඊට උඩින් දිව්‍ය ලෝක කීයක් තියෙනවද? දිව්‍ය ලෝක හයක් තියෙනවා. එතකොට ඒක පටන් ගන්නවා චාතුම් මහරාජික කියලා නේද? චාතුම් මහරාජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවත්ති. ඒ විදිහට හයක් තියෙනවා. එතකොට එතන දිව්‍ය ලෝක හයක්. ඊළඟට එනවා මේ අපි පොඩ්ඩක් ඕනනම් මේව කතා කරගත්තොත් දැන් නිරය තිරිසන් ප්‍රේත අසුර කියන එක තනිකරම තියෙන. ඒ කියන්නේ සෑහඳුරට දුකම මූලික කරගෙන දුකක්ම තියෙන දුකම අනුභව කරන ඉතින් තනක්. එතකොට නිරයට වැටුණා නම් ඊළඟට තිරිසන් එක නම් ටිකක් ඉතින් යම් පමණක පන්ත සැපයක් කියන්නත් බෑ ඉතින්. ඇතැම් සත්තු නම් පොඩි සැපයක් විඳිනවා වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රේත අසුර ඉතින් අසුරත් සමහර වෙලාවට යම් සැපයක් විඳිනවා වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තහම මේ ඔක්කොමලා මේ අපාගත සත්වයන් කියලා සලකන්න. ඊළඟට ඉතින් මනුස්ස ලෝකේ ගත්තොත් මනුස්ස ලෝකේ පොදුවේ සැප දුක දෙකම තියෙනවා. ඉතින් ඒක විශේෂයි අත්‍තරම. දිගටම සැපත් නැහැ, දිගටම දුකත් නැහැ බොහෝ විට. ඉතින් බොහෝ විට මේ දෙකේ සංකලනයක් තමයි ඉතින් මනුස්ස ලෝකේ තියෙන්නේ. ඊළඟට එනවා මේ කියන කාමාවචර දිවි ලෝක 6. ඉතින් මේ දිවි ලෝක 6 එක දිගට සැප තියෙනවා කියන එක තමයි සලකන්නේ. එතකොට පටන් ගන්නවා චාතුම් මහරාජිකෙන්. එතකොට ඒ කියන්නේ සතර මහා දෙවිවරුන් ඉන්නවා කියලා සලකනවා. ඊළඟට එනවා තාවතින්ස. ඒකේ තමයි සක්‍ර දෙවියන්ලා ඉන්නවා කියන්නේ. ඊට පස්සේ යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති. දැන් ඔය තුසිත කියන එකේ තමයි සාමාන්‍යයෙන් බෝසතාණන් වහන්සේලා ඉඳලා ඊළඟට පහළ වෙනවා කියන්නේ. ඊළඟට නිම්මාන රති කිව්වහම ඒකේ තමන්ම හදා ගන්නවලු තමන්ට ඕන කරන සැප ටික. කියන තමන්ට පුළුවන් එහෙම නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. තමන් කැමති කැමති දේවල් තමන්ම නිර්මාණය කරගෙන ඉතින් සැප විඳිනවලු. පරිනිම්මිත වසවත්ති කියන එකේදී අනිත් අය හදලා දෙනවලු, ඒවැය වසවත්තන භාවයක් තියාගෙන එයා කටයුතු කරනවලු. ඔය සාමාන්යයෙන් අපි කතා කරන මාර දිව්‍ය පුත්‍රයා එහෙම ඕකේ තමයි ඉන්නවා කියලා. ඉතින් එතකොට එතන දිව්‍ය ලෝක 6ක් අද දහමේ ඉතින් කතා කරලා තියෙනවා. ඊට පස්සේ එනවා දැන් ඇත්තටම මේ ධ්‍යාන මූලික කරගෙන බ්‍රහ්ම ලෝක ගණනාවක් කතා කරනවා නේද? ප්‍රථම ධ්‍යානෙ දැන් ඔය හැම ධ්‍යානයකම මට්ටම් තියෙනවා. ඒතර පළවෙනි ධ්‍යානයේ මට්ටම්, දෙවන ධ්‍යානයේ විවිධ මට්ටම්, තුන්වෙනි හතරවෙනි ධ්‍යානවල විවිධ මට්ටම් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍යයෙන් පෙන්වන්නේ ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය යම් තාක් දුරකට වශී කරලා තියෙනවා. හැබැයි උත්කෘෂ්ඨ මට්ටමටම ප්‍රණීත මට්ටමකටම ගිහිල්ලා නැහැ. හැබැයි නිකන් ඊට වඩා මේ අඩු මට්ටමකින් වශී කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉබඳු කෙනෙක් නොපිහිරිච්ච ධ්‍යානයකින් ඉබඳු ඒ ටිකක් අඩු මට්ටමක නොපිහිරිච්ච ධ්‍යානයකින් කලුරිය කළා උපදින්න පුළුවන් බ්‍රහ්ම ලෝකෙක. තවත් කෙනෙක් ඉන්න පුළුවන් මධ්‍යම මට්ටමක සැහෙන, يعني දැන් ওই ධ්‍යාන වඩනකොට මුල් අවස්ථාවේ ඉන්න යෝගාවචරයෙකුයි සැහෙන කාලයක් වඩපු යෝගාවචරය අතර සැහෙන වෙනස්කම් පේන්න තියෙනවා. එයා ඒක හරි පහසුවෙන් ඒකට පිවිසෙනවා. ඊළඟට මේක බොහොම ප්‍රණීතව පවත්ව ගන්න එයාට හැකියාව තියෙනවා. පහසුවෙන් ඒක පවත්ව ගන්න, ඒකෙන් එළියට එන්න. ඉතින් පංච වශීතාවයක් එහෙම කතා කරනවා. ඉතින් එතකොට ඒවැය තියෙනවා ඒ කියන්නේ යටම තියෙන එක සාමාන්‍යයෙන් කියනවා පරිත්ත කියලා. ඒ කියන්නේ බොහොම සුළු වශයෙන්. දෙවැනි එක මජ්ජිම කියලා සලකනවා. ඉතින් ඒක ඉරලා යම් පමණකට දියුණු කරපු කෙනෙක්. පණීත කියන්නේ ඒක ඉතාම මේ සියුම් මන්දමින්ම සෑහෙන උත්කෘෂ්ට අන්දමින්ම වඩලා තියෙනවා. ත්‍යා ප්‍රණීත මට්ටමක් කියලා කියනවා. එතකොට ඔන්න මේ ධ්‍යානය වඩපු ප්‍රමාණය අනුව එතකොට මේ උපදින තැන තීරණය වෙනවා. එතකොට මේ පළවෙනි ධ්‍යානයට එතකොට ලෝක තුනක්. එතකොට පටන් ගන්නේ අඩුව මට්ටම. ඒක ලෝන්නේ කියනවා බ්‍රහ්ම පාරිසජ්ජ කියලා. නේද? බ්‍රහ්ම පාරිසජ්ජ කියලා එතකොට බ්‍රහ්ම ලෝකයක් ගැන දේශනා කරලා තියෙනවා. ඊළඟට එනවා බ්‍රහ්ම පුරෝහිත කියලා. මැද්දකට වඩා ගත්තා ඒක බ්‍රහ්ම පුරෝහිත කියලා නම යොදලා තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටමින් වඩපු කට්ටිය මොකද්ද? මහා බ්‍රහ්ම. මහා බ්‍රහ්ම කියන බ්‍රහ්මතලයක් විදිහට එතන පළවෙනි ධ්‍යානෙට අදාළ බ්‍රහ්මතල තුනක්. එතන මේවැයි ආයු කාලය එහෙම වෙනස් වෙතින්. දැන් හිතන්න දැන් යට මේක ගත්තොත් බ්‍රහ්ම පුරෝහිත ගත්තොත් ඒකේ ආයු කාලය කල්ප වලින් කතා කරන්නේ මේ පොඩි වෙන් නෙමෙයි. හැබැයි කල්ප වලින් කතා කරද්දී සාමාන්‍යයෙන් කියනවා කල්ප 3/1යිලු. මහා කල්ප 3/1ක් මේක පරිච්ඡේද වශයෙන් ගත්තොත් අපි දෙන අවුරුදු 100ක් 3/3ක් බඳුවාම අවුරුදු 33ක් විතර හම්බ වෙනවානේ. අන්න ඒ වගේ කල්පයකින් 3/1ක් අවශ්‍ය තියෙනවලු. ඊළඟට දෙවැනි මට්ටමේදී කල්පයකින් භාගයක් අවශ්‍ය තියෙනවලු. ඊළඟට තුන්වැනි මට්ටමේදී ඒ කියන්නේ මහා බ්‍රහ්ම කියන එකේදී එක කල්පයක් අවශ්‍ය තියෙනවලු. එතකොට මේ කල්ප ගණන් කිරීම කතා කරන්නේ. ඒ ඔය විදිහට බ්‍රහ්ම ලෝක තුනක් පළවෙනි ධ්‍යානයට අනුරූපව දේශනා වෙලා තියෙනවා. දහමේ සඳහන් වෙනවා. ඊටසෙනා දෙවන ධ්‍යානෙට අනුරූප තව බ්‍රහ්මලෝක තුනක්. ඉතින් ඒක නම් එනවා එකක් එනවා පරිත්ත සුබ. නෑ ඊට කලින් එනවා පරිත්තාබ. පරිත්තාබ අපමානාබ ආබස්සර කියලා මේ දෙවන ධ්‍යානෙට අදාළ බ්‍රහ්මලෝක තුනක් තියෙනවා. ඒ කියන්නේ දෙවන ධ්‍යානයට දැන් එයා වශී කරනවා. ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ සූත්‍රාන්ත ක්‍රමයට අනුව ධ්‍යාන බෙදෙන ක්‍රම හතරක්. නැත්නම් ධ්‍යාන හතරක් තියෙනවා. ඒතර පළවෙනි ධ්‍යානය ගත්තොත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග වලින් තමයි ඒතර ධ්‍යානයක් නිරූපණය කරන්නේ හඳුන්වන්නේ. ඒතර මේ පළවෙනි ධ්‍යානයේදී මේ ධ්‍යාන අංග පහම තියෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග පහෙන් යුක්තයි පළවෙනි ධ්‍යානය. ඒතර පළවෙනි ධ්‍යානයේදී ලොකු ප්‍රභේද තියෙනවා. දැන් මේ අපි සරලව කිව්වට ලොකු ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ එක එක අන්දමට ධ්‍යාන ලබන්නත් පුළුවන්. හිතන්න දැන් මෛත්‍රිය වඩලත් මෛත්‍රිය හරහා ඕනනම් ධ්‍යාන ලබන්න පුළුවන්. අසුබෙන් පවා ධ්‍යානේ පළින් ධ්‍යානට යන්න පුළුවන්. ඊළඟට හිතන්න කසින වලින් ඔක්කොම යන්න පුළුවන්. කසින වලින් රූපාවචර විතරක් නෙවෙයි අරූපාවචර වලටත් යන්න පුළුවන්. ආනාපාන සතියේ කොහොමද? ආනාපාන සතියිනුත් රූපාවචර ධ්‍යාන හතරටම යන්න පුළුවන්. අරූපාවචර වලට යන්න බෑ. රූපාවචර ධ්‍යාන හතරට යන්න පුළුවන් ආනාපාන සතියේ. ඒ වගේ ධ්‍යාන වලට පිවිසෙන්න විවිධ ක්‍රම තියෙනවා. එතකොට දැන් මේ අපි කතා කරා පළවෙනි ධ්‍යානය. එතකොට ඒ වගේ අපිට හිතමු ඕන ක්‍රමයකට ඉතින් යන්න පුළුවන්. අපි තුමු මෛත්‍රී භාවනාව පාවිච්චි කළා යා පළවෙනි ධ්‍යානය වැඩුවා නම්. ඉතින් ඒක එක එක මට්ටම් ඉතින් මේ කතා කරන්නේ. ඒක ධ්‍යානය වශී කළා තියෙනවා. හැබැයි ටිකක් රළු මට්ටමකින් ඕලාරික මට්ටමකින්. එතකොට එයාට යන්න ඉඩ තියෙනවා. එයා ඔය කියන බ්‍රහ්ම පාරිසජ්ජ කියන බ්‍රහ්ම ලෝකයක. ඊට පස්සේ මෛත්‍රිය හරහා පීතුමු ගත්තා පළවෙනි ධ්‍යානේ. ඒක සෑහෙන දියුණු කළා. ඒකේ මධ්‍යම මට්ටමකින් එයාට බ්‍රහ්ම පුරෝහිත කියන තැනකට යන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ උපරිම මට්ටමින් පළවෙනි ධ්‍යානේ ප්‍රණීතම විදිහට වඩලා නම් එයාට මහා බ්‍රහ්ම කියන එකට යන්න පුළුවන්. ඊට දෙවන ධ්‍යානයට එන්නම් මේ ධ්‍යාන අංග දෙකක් හලනවා නේද? ඒක ධ්‍යාන අංග දෙකක් හැලීමෙන් තමයි ඔය සූත්‍රාන්තක මේ විදිහට දෙවන ධ්‍යාය හඳුන්වන්නේ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර කියන ඒවා යාට ටිකක් රළු විදිහට ඕලාරික විදිහට නිවරණ වලට කිට්ටු විදිහට වැටහිලා ඒ දෙක හලලා ඒ දෙක අතහැරලා එයා වෙනුවට ධ්‍යානාංග තුනක් එක්ක ඉන්නවා. මොනවාද ඒ තුන? පීති සුඛ ඒකාග්‍රතාව නේද? පීතිය සුඛය ඒකාග්‍රතාවය කියන්නේ එතකොට ධ්‍යානාංග තුනක් එක්ක එයා ඉන්නවා නම් එතකොට දෙවන ධ්‍යානෙ. එතකොට ඒක අරිට වඩා හරිම ප්‍රබලයි. ප්‍රීතිය හොඳට උත්සන්නයි. ඒ වගේමයි මනසේ නොසැල් වෙන ගතියක් තියෙනවා. මත විතක්ක ਵਿਚාරය කියන එක තේ යම් සම්බන්ධක හිතේ කැළඹීමක් ඇති කරනවා. හිතේ චංචල වීමක් කරනවා. හැබැයි එහෙම චංචල කිරීමක් නැහැ දෙවනි ධ්‍යානෙදී. හොඳට හිත එක්තැන්ව තියෙනවා. සමාධි ගතිය හොඳටම වැඩි. දෙවන ධ්‍යානයක්. ඒකේ මට්ටම් තුනක් පෙන්වනවා. ඒකේ මට්ටම් තුන එන්නේ පරිත්තාබ, අපමානාබ, ආබස්සර. පරිත්තාබ කියන්නේ එතන දෙවන ධ්‍යානය යම් ඕලාරික මට්ටමකින්, ඒ කියන්නේ තරම්ම ප්‍රණීතම මට්ටමක් නෙවෙයි, ඕලාරික මට්ටමකින් එයා ප්‍රගුණ කළා වශී කළා තියෙනවා නම් එයා ඔන්න මිය ගිහිල්ලා ඒක උපදින්න පුළුවන්. ඊළඟට දෙවැනි මට්ටමක් දිනු කරොත් ඊට වඩා මධ්‍යම මට්ටමක් දිනු කළා එයාට අපමානාභ කියන බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. ඊළඟට උත්කෘෂ්ඨම මට්ටමෙන් මේක දිනු කරොත් දෙවැනි ධහන උත්කෘෂ්ඨම මට්ටමෙන් වැඩුවොත් ප්‍රණීතම මට්ටමෙන් වැඩුවොත් ඒකට කියනවා ආබස්සර කියලා. ආබස්සර දිව්‍ය ලෝකේ නෙමෙයි මේ බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. දැන් ඒතර මේ මට්ටමට එනකොට දැන් බ්‍රහ්ම ලෝක වල ගත්තහම ඒතර මේගොල්ලන්ගේ මේ ශරීරයෙන් නිකුත් වෙන යම්කිසි ආලෝකයක් ගැන තමයි මේ කතා කරන්නේ මේ ආබස්සරා කියන මට්ටමේදී. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ආබස්සර කියන්නේත් ඒකලු යට්ට කතා විස්තරයක් එනවා. දැන් හිතන්න දැන් අපි පන්දමක් එහෙම දැල්වගෙන අපි යනවනම් ඒතර ඒකේ ආලෝක ධාරාව නිකන් ඒක දැල්ල නිකන් පැත්තර අපි යන පැත්තර විරුද්ධ පැත්තර යනවානේ නේද? දැල්ලෙන ඒ දැල්ලේ තියෙන බෙදිච්ච තැන් එහෙම ස්වභාවයක් තියෙනවා. ඒතර මේ අයත් ඔන්න ඔය වගේලු. ඒතර මේ අයට ගමන් කරන්න පුළුවන් ආලෝකයක් විහිදමින්. හැබැයි ඒ ආලෝකය නිකන් අර ඒගොල්ලෝ යන පැත්තර ප්‍රතිවිරුද්ධ පැත්තර වගේ යන ටිකක් බෙදිච්ච ආලෝකයක් තියෙනවා කියන්නේ. හැබැයි තුන්වෙනි එක ඊට වඩා වෙනස්. ඊට වඩා ප්‍රබලයි. තුන්වෙනි ධ්‍යානය එතකොට ගත්තාම ඊටත් වඩා ප්‍රණීතයි. ඉතින් යා එතකොට මේ ප්‍රීතිය කියන ධ්‍යානංගය තලලා එයා එතකොටපත් වෙනවා සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙට නේද? සුඛයයි ඒකාග්‍රතාවයි තියෙන තුන් සුඛය කියුවාම දැන් ඒක තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ මෙලෝ වශයෙන් කෙනෙකුට විඳින්න පුළුවන් උපරිම මට්ටමේ නිරාමිස සුඛයක්. එතකොට සාමාන්‍යයෙන් ඒක ආරයන් වහන්සේලා හැම ඉතාම උත්‍ෘෂ්ටයි කියලා කියනවා කියලාම ඉතින් සාමාන්‍යයෙන් පෙළේන්නේ. එතකොට මේ හැබැයි මේ මාර්ගඵලලාභී වීම වෙන්න ඕනේ නැහැ මේවා අත්දකින්න. මාර්ගඵල නොතිබුණාට ධ්‍යාන තියෙන්න පුළුවන් ඉතින් කෙනෙකුට. එතකොට මේ තුන්වෙනි ධ්‍යානය එතකොට වඩන්න පුළුවන්. ඒකෙත් මට්ටම් තුනක් පෙන්වනවා. අර විදිහට පරිත්ත, මජ්ජිම, උත්‍ෘෂ්ට කියලා. එතකොට පරිත්ත මට්ටමින් කවුරු හරි කෙනෙක් දියුණු කරා නම් ඒකට කියනවා පරිත්ත සුභ කියලා. තුන්වෙනි ධ්‍යානය අඩු මට්ටමකින් දියුණු කළා ඒක පරිත්ත සුභ කියනවා. ඊළඟට මැදකින් දියුණු කරා නම් මධ්‍යම මට්ටමකින් දියුණු කරා නම් මධ්‍යස්ථ මට්ටමකින් දියුණු කරා නම් ඒකට අපමාන සුභ කියලා කියනවා. උත්කෘෂ්ඨම මට්ටමින් දියුණු කරා නම් තමයි ඔය සුභකින්හ කියලා කියන්නේ. ඒක තමයි පොතේ ඉන්නේ සුභකින්හ කියලා. ඉතින් මේ තුන්වෙනි ධ්‍යානය වඩපු බ්‍රහ්ම ලෝකවල තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලන්ගේ හාත්පස විසිරෙන ආලෝකයක් තියෙනවලු. ඒකේ අඩු වැඩිවීමක් නැහැලු. හාත්පස විසිරෙන ප්‍රබල ආලෝකයක් තියෙනවලු. ඉතින් මෙහෙම තමයි එතකොට මේ බ්‍රහ්ම ලෝක දැන් එතකොට අපි කතා කළා මේ තුන්වෙනි ධ්‍යානය වෙනකම් නේද? එතකොට දැන් මේවත් ඉතින් අපි ආවිෂත් ඕනනම් පොඩ්ඩක් මතක් කරගමු. දෙවෙනි ධ්‍යානයට අදාළ ආවිෂ කියනවා පරිත්තාභ කියන එකේ කෙලින්ම කල්ප දෙකක් කියනවා. අපමානාභ කියන එකේ කල්ප හතරක් කියනවා. ආබස්සරා කියන එකේ කල්ප අටක් කියනවා. කල්ප වලින් කෙලින්ම කියන්න. ඊළඟට එනවා තුන්වෙනි ධ්‍යාන. තුන්වෙනි ධ්‍යානේ මම ලියා එන්න නැහැ කොච්චර කාලයක් තියෙනවද කියලා. සුභකින්හ තියෙනවා. හරි, තුන්වෙනි ධ්‍යානේ දැන් ඔකේ අට කතාවේ සූත්‍ර පිටකේ පොඩි වෙනසක් තියෙනවා. අටකතාවේ කියනවා කෙලින්ම මේක 16 32 64 කියන විදිහටයි යන්නේ කියලා. ඒ කියන්නේ යටම ඉන්නවා පරිත්තාභ කියන කට්ටිය. ඒගොල්ලන්ට කල්ප 16ක් ඉන්න පුළුවන්ලු. අපමානාභ කියන කට්ටියට 32ක් ඉන්න පුළුවන්ලු. සුභකින්න කයින කට්ටියට කල්ප 64ක් ඉන්න පුළුවන්ලු. මේ දීර්ඝම කාල. මේ එක කල්පයක් කියන එකත් බුදුහාඳුර කියනවා හිතා ගන්න බැරි තරම් ප්‍රමාණ කරන්න බැරි තරම් කාලයක් කියලා. ඉතින් 64ක් කියන්නේ ඉතින් හිතා ගන්න බෑ. දිග කාලාන්තර මේ කතා කරා. ඊට පස්සේ එනවා දැන් හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය ටිකක් ඊට වඩා විස්තර සහිතයි. ඉතින් ඒකේ හතරවෙනි ධ්‍යානයට විතරක් අදාළ කොටස් වශයෙන් ගත්තොත් වේහප්පල, අසඤ්ඤ සත්ත, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ කියලා ඔන්නෝම බ්‍රහ්මලෝක 3යි 7ක් පෙන්වනවා. බ්‍රහ්මලෝක ඔක්කොම 3ක් පෙන්වනවා. මේ සෝරි 7ක් පෙන්වනවා. ඒකේ සුද්ධාවාස බ්‍රහ්මලෝක වෙනම පහක් තියෙනවා. ඒ කියන්නේ සුද්ධාවාස කියන කොටසට විතරක් අයිති පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝක. ඒවට යන්න බෑ නිකන්. නේද? ඒකට වෙනම වීසා එකක් ගන්න ඕනේ. මොකක්ද වීසා එක? ඈ? ඔව්, අනාගාමී හෝ රහත් වුණා. එතන රහත් වෙනත් පුළුවන් ඉතින්. ඒතර යාල සුද්ධාවාස බ්‍රහ්මලෝක කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක සාමාන්‍ය පෘථග්ජනයින්ට අදාළ ඒවා නෙමෙයි. සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ අයට එතෙන්ට යන්න බැහැලු. ඒතර එතෙන්ට යන නම් අඩුම තරමින් අනාගාමී කියන එක ලැබිලා තියෙනවනේ. ඒ වීසා එක ලැබිලා තියෙනවනේ එතෙන්ට යන්න. සමහර කෙනෙක් ඉතින් අනාගාමී වෙලා එතන ඉපදිලා එතනම රහත් වෙනවා. ඉතින් එතකොට රහතන් වහන්සේලාත් එතන ඉන්න පුළුවන්. ඊට පස්සේ සමහර කෙනෙක් එතන ඉපදිලා ටිකක් කල් ගිහිල්ලා රහත් වෙනවා කියනවා. සමහර කෙනෙක් එතන ඉඳලා කාලයක් ගිහිල්ලා රහත් වෙනවා කියනවා. ඔය වගේ අර අනාගාමී මට්ටමේ සෑහෙන වෙන ප්‍රභේද පෙන්නනවා ඔය වෙන වෙන සූත්‍රවලදී. එතකොට මේ අනාගාමී මට්ටමේම විවිධ ප්‍රභේද එහෙමත් පෙන්නනවා. කෙසේ නමුත් එතකොට මේ සුද්ධාවාස පහ සාමාන්‍යයෙන් එතකොට ආරයන් වහන්සේලාට පමණක් සුවිශේෂී වූ බ්‍රහ්ම ලෝක පහක්. එතකොට දැන් සාමාන්‍යයෙන් කියනවා පොදුවේ මේ මනුස්ස ලෝකේ වුණත් ඉන්න ඕනම කෙනෙක් මේ අනිත් තැන්වල ඕන තරම් ඉන්න ඉඩ තියෙනවා කියලා. ඉඳලා තියෙනවා කියලා. අපි මේ කතා කරන දීර්ඝ සංසාරයක්නේ නේද? එතකොට මේ දීර්ඝ සංසාරයක් හින්දා මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හැරුණාම අනිකුත් බ්‍රහ්ම ලෝකවලත් ඉඳලා ඇති කියලා කියනවා. ඉතින් එතකොට අපි මේ හැමෝම ඔය කරක් ගහලා ඇති නේද? ඔය රවුම් ගහන් ගහලා ඇති. අපි දැන් මේ ඉන්නේ මේ ආයිත් මේ නිසරණයට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් එතකොට කියන අපි විවිධ මේ තරාතිරම් වල මේ අපායය ඉතින් කොහොමත් ඉතින් මහගෙදර වගේ ඉඳලා තියෙනවා. ඒක තමයි වැඩියෙන් ඉඳලා තියෙන්නේ. මනුස්ස ලෝකේ ඉතින් ඕන තරම් ඉඳලා ඇති. ඒ වගේම දිව්‍ය ලෝකවල ඉඳලා තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ඉඳලා තියෙනවා. මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ හැර ඉතිරි මේ මුළු 31 තලයේම 31කින් උතර අර පහ ගියාම එතකොට 26කම කැරකින එක තමයි තියෙන්නේ. එතකොට මේ සෑහෙන්න ඉතින් කැරකිල්ලක් කැරේ මේ සංසාරේ යනවා. ඉතින් මේ මේවා හා සම්බන්ධ තමයි මේ විඥානට්ඨිතිය පෙන්වන්නේ. මේ විඥානේ නිකන් බැහැගත් තැන්. විඥානේ පිහිටි තැන්. එතකොට මේ විඥානයක් කියන එකත් එතනින් අදහස් වෙන්නේ නැහැ මේ දිගට පවතින විඥානයක් කියලා. ඉතියාත් අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ මේ දිගට පවතින විඥානයක පවතීමක් නෙමෙයි මේ කතා කරන්නේ. විඥානේ යම් හේතු ප්‍රත්‍යයන් මුල් කරගෙන එතන මුල් බැහැ ගන්නවා. බ්‍රහ්ම ලෝකයක ඔන්න මුල් බැහැ ගන්නවා. දිවි ලෝකයක මුල් බැහැ ගන්නවා. ප්‍රතිසන්දියක් ලබනවා. එහෙමත් නැත්නම් මනුස්ස ලෝකයක ප්‍රතිසන්දියක් ලබනවා. ඒතර ඉතින් සාමාන්‍ය අට කතාවේ කියන ප්‍රතිසන්දි විඥානයයි මේ කියන්නේ කියලා. ඉතින් ඔය ප්‍රතිසන්දි කියන වචනේ සූත්‍ර පිටකේ නැහැ. එහෙම වචනයක් ප්‍රතිසන්ධි විඥාන කියන වචනයක් සූත්‍ර පිටකයට ඇවිල්ලා නැහැ. ඉතින් පසු කාලේ ඉන්න ව්‍යවහාරයන් වෙන්න පුළුවන්. කෙසේ නමුත් අපි ඒක පොඩ්ඩක් පස්සේ කතා කරමු. එතකොට මේ විඥාණය පිහිටි ලෝක වශයෙන් සැලකුවොත්, සම්මුති ලෝක වශයෙන් සැලකුවොත් ඒවා දැන් තමයි අපි මේ කතා කළේ. දැන් අපි ආයිත් බලමු පළවෙනි කොටස. දැන් ආයිත් කියන්න උතරන් දහස්ම. දැන් ඒ අවස්ථා ඔක්කොම ටික පොදුවේ සලකලා දැන් බෙදෙනවා වෙනත් ආකාරයකට. එතකොට මේ කයයි, කයේ ස්වභාවයයි සංඥාවේ ස්වභාවයයි මූලික කරගෙන. එතකොට අපි මේ රූපස්කන්ධය කියන කොටසයි සංඥාස්කන්ධය කියන කොටසයි මූලික කරගෙන මේ සත්වයින් වර්ගීකරණයක් නේද? සත්වයින් මේ ලෝක තලවල ඉන්න සත්වයින් වර්ගීකරණයක් තමයි දැන් මෙතන මේ විඥානට්ඨිති වලින් පෙන්ලා තියෙන්නේ. එතකොට ඇතම් කෙනෙක් ඉන්නවා කයෙන් විවිධයි, ඒ වගේමයි සංඥායනුත් විවිධයි. තවත් කෙනෙක් ඉන්නවා කයෙන් විවිධයි සංඥාවෙන් එකයි. තව පිරිසක් ඉන්නවා කයෙන් එකයි සංඥාවෙන් විවිධයි. තවත් එක්කෙනෙක් ඉන්නවා සංඥාවෙන් එකයි කයනුත් එකයි. ඒ අනුව තමයි ඔතන මේ බෙදීමක් එන්නේ. අපි බලමු තව ටිකක් පාළියටත් කිට්ටු කරලා පළවෙනි එක පොඩ්ඩක් කියනවා.
සන්තා උසෝ සත්තා නානත්ත කායා නානත්ත සංඤිනෝ සේතාපි මනුසා ඒකච්ඡේච දේවා ඒකච්ඡේච විනිපාතිකා අයං පඨමා විඥානට්ඨිතේ. ඇවැත්නි, මිනිස්සුද ඇතැම් දෙවියොද ඇතැම් විනිපාතිකයෝ දැයි කාය නානත්වය වරහන් තුළ කයින් වෙනස් බවද ඇති සංඥා නානත්වය ප්‍රතිසන්ධි සංඥා වශයෙන් උනුනට වෙනස් බවද ඇති සත්ව කෙනෙක් ඇත. මේ පළමු වැනි විඥානස්ඨිතිය.
එතකොට පළවෙනි එකද පෙන්නන්නේ කයිනුත් වෙනස් සංඥානුත් වෙනස් නේද? දැන් මේ පොඩ්ඩක් අපි අටකථාය ක්‍රමයට ගියොත් දැන් මේ සංඥාවෙන් වෙනස් කියන එක අටකථාය පෙන්නන්නේ හරියට මේ උපදින්න හේතු වෙච්ච හේතුව හේතු සංඥා. දැන් සාමාන්‍යයෙන් බෙදීමක් වෙනවානේ ත්‍රි හේතුක, දි හේතුක, යට අ හේතුක කියලා නේද? දැන් ඔය සාමාන්‍යයෙන් පෙන්නනවා දි හේතුක අ හේතුක වගේ තමයි අපායේ උපදින්නේ කියලා. ඊළඟට ඔය මන්දබුද්ධික එහෙමනම් ඔන්න අහේතුක කියලා එහෙමත් කියනවා. නැත්නම් ද්විහේතුක කියලාත් කියනවා. මනුස්ස ලෝකෙ එහෙම මේ සාමාන්‍යයෙන් තුන් ගොල්ලම ඉන්න පුළුවන් කියනවා. දිව්‍ය ලෝකවල එක්කෝ ත්‍රිහේතුක එක්කෝ ද්විහේතුක විතරයි කියනවා. ඉතින් ඔය වගේ අර එහෙම පැත්තකුත් අභිධර්මයට එහෙම කිට්ටු කරලා එනවා. ඒක තමයි අටකසාය යන ක්‍රමය. හැබැයි ඉතින් සරලව අනිත් පැත්තට හිතන්න පුළුවන්. දැන් අපි විවිධ සංඥා සහිතව තමයි මේ සාමාන්‍ය මනුස්සෙක් ගත කරන්නේ. අපි සරලව හිතාගත්තොත් දැන් හිතන්න එක්කෙනෙක් තමන්ගේ ගෙදර ගන්න සංඥාවක් එයාගේ තියෙනවා. තව කෙනෙකුට ආරණ්‍ය ගැන සංඥාවක් තියෙනවා. තවත් කෙනෙකුට උන් දේශපාලනය ගැන සංඥාවක් තියෙනවා. තවත් කෙනෙකුට ලෝකය ගැන සංඥාවක් තියෙනවා. ඉතින් මේ සංඥාවල ප්‍රමාණයක් නැහැනේ. නේද? සංඥා ස්කන්ධය ගත්තාම පුදුමාකාර ලොකු ව්‍යාප්ත වෙච්ච ගතියක් තියෙන. රූප සංඥා ගත්තොත් සීමාවක් නැහැ. ශබ්ද සංඥා ගත්තොත් නේද? හඬවල් කොච්චර තියෙනවද? සීමාවක් නැහැ. ඊළඟට හිතන්න ගඳ සුවඳ සංඥා ගත්තොත් සීමාවක් නැහැ. රස සංඥා සීමාවක් නැහැ. ඕන තරම් විවිධාකාර රස සංඥා. දැන් රසයක් අරගෙන ඒකේ සංඥාව අපිට ගන්න පුළුවන්, මතක් කරන්න පුළුවන්. ඒ සංඥා. ඊළඟට ස්පර්ශය හා සම්බන්ධ සංඥාවලත් සීමාවක් නැහැ. ඊළඟට හිතන්න අපි මනසට එන අරමුණු වලින් ගත්තොත් ඒ වේල වෙන රාගසිතක සීන සංඥා, දේශසිතක සීන සංඥා නේද? විවිධ නිමිති තියෙනවානේ. ඒ වේ සීමාවක් නැහැ. ඒතර මේ සංඥාව සංඥා ස්කන්ධය කියන්නේ ආයි හිතාගෙන බැරි තරම් පුදුම විදිහට පැතිරිච්ච අපි ඒකෙම එල්බ ගත්ත ඒකම නිකන් අර මාළුවෙක් වතුරේ පීනනකොට ඌට ඒක අමතක වෙනවා වගේ වතුරේ ඉන්න කෙනෙක් අමතක වෙන ඌට. ඒ වගේ අපිත් මේ තනිකර මේ සංඥා ගොන්නක තමයි පැටලිලා තියෙන්නේ. ඒතර මේ සංඥා බහුලත්වයක තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. අපි මේ ලෝකේ සම්මුති හදාගෙන නම්ගම් කියාගෙන භාෂා හදාගෙන වචන හදාගෙන ව්‍යවහාර හදාගෙන මේ සංඥා ගොන්නක අපි මේ පැටලිලා තියෙන්නේ. ඒතර එක්කෙනෙක්ගේ සංඥා එක මොහොතකදී එක්කෙනෙක් අරමුණු කරන සංඥාවයි තවත් කෙනෙක් ඒ මොහොතේදී අරමුණු කරන සංඥාවයි ගත්තොත් එතරම් ලොකු වෙනසක් තියෙනවා නේද? අපි උත්සාහ කරනවා එකම සංඥාව ගන්න. හිතන් දැන් අපි ආනාපාන සතිය ඔක්කොමල එකට වඩනවා කියලා. ඉතින් අපි ඔක්කොම එකට පටන් ගත්තා. එතකොට හරියටම එක මොහොතකදී ඔක්කොමල එකම ආශ්වාසයේ එහෙම ඒ සංඥාව ඉදීද? එහෙමත් කියන්න බෑනේ නේද? උත්සාහ කරනවා ඉතින් එකම සංඥාවක් ගන්න. නමුත් ඉතින් මේ භාවනාවේදී දරන උත්සාහයක් එතන තියෙනවා. කෙසේ නමුත් ඉතින් අපි මේ මනුස්ස ලෝකේ ගැන හිතලා බැලුවත් පුදුම විතර නානත් සංඥාවක් තියෙනවා නේද? මේ අපි මේ කතා කරන්නේ උපදුන මොහොත ගැන නෙමෙයි, ජීවත් වෙන මොහොතේ. ජීවත් වෙන අවස්ථාවේදී අපේ හිත්වල එකිනෙකාගේ හිත්වල පුදුම විදිහට විවිධ සංඥා තමයි බහුලව තියෙන්නේ. ඒක එක්කෙනෙක්ට තියෙන සංඥා තවත් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ නානත් සංඥාවක් මෙතන තියෙනවා. ඊළඟට කයින් සමානද? ඒත් කයිනු සමාන නෑ නේද? අපි අතර පුදුමාකාර නියුනු දෙන්නෙක් ගත්තොත් නිියුණු දෙන්නගේ තිතින් යම් පමණක පුද්ඩි හරි වෙනස්කන් තියෙන නේද අපි උත්සාහ කරනවා තමන් නිියුණුකවා මුන් දෙන්නම් හරිටම සමානයි කපාපු පළුව වගේ කියලා නේද දැ කලෝන් කරන්නත් යන්න කට්ටි නේද එහෙම කලෝන් කරනවා කියලා දැන්වන්න වෙනම කන්සෙප්ටයක් යනවා එක මොකක්ද එකක් කරගෙන වර්ණ දේහෙම හරගෙන ඒ විදිහටම තව එකෙනෙක් හදනවා කියලා ඔන්න විද්‍යාවෙන් දැන් දල්වෙනවා කෙසේ නමුත් ඉතින් ඒ එකම කය කියලා කියන්නත් බැතු නානත්ත කාය තොට මේ නිියුන්නුන්ට පවාතියන්න විධ කයවල් දෙකක් කයේ ස්වභාව දෙකක් රටා දෙකක් නැත්තම් විවිධයි තොර මේ අපි මනුස්සලෝක විතරක් බැලුවත් පුදුම එතවට විදිහට මේ කයින් වෙනස්කන් තියෙන තොට දිවිය ලෝකවලත් ඒ වගේ දිවිය ලෝකවලත් කයින් වෙනස්කන් තියෙනවල්ඩු ඒවගේමයි සංඥාවන්ගෙන් වෙනස්කන් තියෙනවලු ඇතැම් මේකිනවා ඒ කච්ඡා විනිපාතික මේ ඇතැම් මොකක් දෙකට කියන්නේ අපායවලත් ඇතැම් අපායවලත් ඔය වගේලු සත්තත්වය ඒගොලන්ගේ තියෙන නානත්ත කාය නානත්ත සංඥී තොද මේ නානත්ත කාය නානත්ත සංඥී කෙනෙක අපිට ඒ අනුව සරලව තේරුම් ගන්න පුළුවන් තොට කයිනුත් වෙනස් ඒගොලන්ගේ හිතය පවතින සංඥාවනුත් වෙනස් එහෙම සත්ත කොට්ටාසයක් විද දැම් මේ එක වර්ගී කරණයක් ඊළඟට එනවා දෙවනි එක ඒකැවිල්ලා නානත්ත කාය ඒකත්ත සංඥී හරිද ඒකද හරි ඒකත් කියන්නක විස්තරේ
සන්තාවුසෝ සත්තා නානත්තකායා ඒකත සංඥිනෝ සේයතාපි දේවා බ්‍රහ්මකායිකා පටමාබි නිබ්බත්තා අයං දුතියා විඤ්ඥානට්ටිති. ඇවැත්නි ලොව කල්පාරම්භ සමයෙහි උපන් බ්‍රහ්මකායික දෙවියෝ යම් සේද එසේ වූ කායනානත්වය ඇති. ප්‍රතිසන්දි සංඥා ඒකත්වය ඇති වරහන්තුළ එකම වර්ගේ ප්‍රතිසන්දි සිතින් උපන් සත්ව කෙනෙක් ඇත මේ දෙවැනි විඤ්ඥානස්ටිතිය යයි
දැ දෙවනි විඤ්ඥානස්තිතිට අයිති වෙන්නේ තොට එකම මේ කයින් ගත්තොත් ඒක වෙනස් කය වෙනස් හැබැයි සංඥාව එකයි කයින් ගත්තම එකයි හැබැයි සංඥාව එකයි සොරි කයින් ගත්තොත් වෙනස් සංඥාව ගත්තොත් එකයි තොර ඒක මේ පළවෙනි දෙහනට මුල් කළ තමයි බ්‍රහ්ම ලෝකවලට දාලව තමයි ඒක දේශනා කරලා තියෙන්නේ තොට ඒගොල්ලු මේ පළවෙනි දෙහන සංඥාවක් තමයි එතනදි මූලික වෙලා තියෙන දැන් ප්‍රතිසන්ධි විඥානය පැත්තෙන් ගත්තොත් ප්‍රතිසන්ධි විඥානයට මුල්ලා තියෙන මේ එක සංඥාවක් එක්කම ඒක පළවෙනි ධ්‍යානෙ තමයි වඩලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ විතක්ක විචාර පිතිසුඛ ඒකග්ගතා කියන මේ අපි කිව්ව මේවට අදාළ යම්කිසි සංඥාවක් තමයි ඒවට ඇවිල්ලා තියෙන්නේ. ඒ සංඥා මූලික කරගෙන තමයි ඒගොල්ලෝ ඉපදිලා තියෙන්නේ. එහෙම නැත්නම් වර්තමානයේ වුණත් ඒගොල්ලෝ ධ්‍යානගත වෙලා ඉන්නවා නම් ඒතකොට ප්‍රථම ධ්‍යානෙ නම වදිනවා ඇත්තේ. ඒතකොට ඒ එක සංඥාවක් සහිතව තමයි බහුලව වාසය කරන්නේ. ඉතින් ඔය විදිහට හැබැයි කයින් වෙනස්ලු. කයින් ගත්තොත් වෙනස්ලු. වෙන්වෙන් වශයෙන් ඉන්නේ කයින් විධාකාරයිල්ලු හැබැයි සංඥා වශයෙන් එකයි කියලා කියන. එතකොට නානත්ත කායා ඒකත්ත සංඥිනෝ. එතකොට බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ අර තුන්ගොල්ලක්. කියන්නේ පළවෙනි ධ්‍යානෙට අදාළ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්ම ජාති තුනක්. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන තුන්ගොල්ල එතකොට මේ විදිහ කට්ටියක් කියලා කියනවා. එකම සංඥාවයි තියෙන්නේ. එකම ප්‍රථම ධ්‍යාන සංඥාව. හැබැයි කයින් වෙනස් කියනවා. ඊළඟට යනවා ඒකත්ත කාය නානත්ත සංඥී. කයෙන් එකයිලු. කයෙන් එක සමානයිලු. හැබැයි සංඥාවෙන් ගත්තොත් වෙනස්ලු. ඒකත් පොඩ්ඩක් කියමුකෝ.
සන්තාවුසෝ සත්තා ඒකත්ත කාය නානත්ත සංඥිනෝ. සියතාපි දේවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි ආභස්සර දෙවියන්සේ වූ කාය ඒකත්වය වරහන් තුල එක් බඳු කය ඇති සංඥා නානත්වය වරහන් තුල උත්පත්තිය සිදු කළ ප්‍රතිසන්දි සංඥාවගේ විවිධතාව ඇති සත්ව කෙනෙක් ඇත මේ තෙවෙනි විඤ්ඤානස්ඨිතියයි.
ඔව් එතනත් හැබැයි දැන් මේ බ්‍රහ්ම ලෝකමයි අරන් තියෙන්නේ. බ්‍රහ්ම ලෝකමයි අරන් තියෙන්නේ. දැන් මෙතන විශේෂත්වය තමයි මේ කය එකයිලු. එකයි කියන්නේ මේ එක කයක් නෙමෙයි තියෙන්නේ. එක જાති එක එක හැඩේ. නේද? එක විදිහේ. එක විදිහේ කයක්ලු තියෙන්නේ. හැබැයි සංඥා වෙනස් කියලා කියනවා. හැබැයි ඉතින් මේ ඔක්කොමල නම් අයිති වෙන්නේ දෙවෙනි දහන්ට. නේද? එතන පොඩි නිකම් මට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ නමුත් ඉතින් පොතේ විදිහට අටකතා විදිහට ඉතින් ඒගොල්ලෝ කියනවා මේගොල්ලෝ ඉපදිලා තියෙන දෙවනි ධ්‍යානෙ හැබැයි නානත් සංඥාවක් තියෙන කියලා. එතකොට එතන එනවා ආබස්සර ඇතුළු ඒ දෙවනි ධ්‍යානට අදාළ පිරිස පරිත්තාබ අප්පමානාබ ආබස්සර කියන ඒ බ්‍රහ්ම ලෝක දෙවියන් එකම කායික ස්වරූපයක් තියෙන්නේ එකම නිකන් ආලෝකයක් විහිදෙන ස්වභාවයක් තියෙන්නේ හැබැයි සංඥා වශයෙන් ගත්තොත් වෙනස් කියලා කියනවා. ඊළඟට එනවා ඒකත්ත කාය ඒකත්ත සංඥී දෙකම එකයි. ඒ කියන්නේ කයනුත් සමානයි සමානයි සිතිනුත් සමානයි නැත්නම් සංඥායනුත් සමානයි කියලා. ඒකත් පොඩ්ඩක් කියමු.
සන්තාවුසෝ සත්තා ඒකත්ත කායා ඒකත්ත සංඥිනෝ සේතාපි දේවා සුභකින් හා අයං චතුත්ති විඤ්ඤාණට්ඨිති. ඇවැත්නි, සුභකින්න දෙවියන්සේ වූ කාය ඒකත්වය වරහන්තුල කයින් එක් බඳු බව ඇති ප්‍රතිසන්ධි සංඥාවගේද ඒකත්ව ඇති සත්ව කෙනෙක් ඇත. මේ සතරවැනි විඤ්ඥානස්ටිතිය.
එතකොට හතරවෙනි එකේ පෙන්නන්නේ එකම කයයි එකම එකම විදිහේ කයක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ බොහොම ප්‍රභාස්වර කයක් තියෙන්නේ. සමානයි ඔක්කොමලා. හැබැයි සංඥාවත් ඒ වගේම සමානයි. තුන්වෙනි ධ්‍යාන සංඥාවක් තියෙන්නේ කියලා කියනවා. ඉතින් මේකේ උප්පත්ති පැත්තෙන් කියනවා නම් එකම විඥාන මොකද්ද ප්‍රතිසන්ධි විඥානකින් උපදුන සබ් තත්ත්වයක් තමයි විස්තර කරන්නේ. දැන් එතකොට මේ අපි කතා කරේ දැන් ඒකාතකින් කියනවා නම් මේ 31 තලයේ එක ප්‍රදේශයක් කතා කළේ. දැන් එතකොට මේ රූපාවචර පැත්ත එහෙම නැත්නම් මනුස්ස ලෝක දිව්‍ය ලෝක අපාය ගැන තමයි සැහැන් දුර දැන් කියවිලා තියෙන්නේ. තව ඉතිරිලා තියෙනවා අරූප ලෝක ගැන. එතකොට මේ අරූප ලෝක තුන ගැන තමයි තුනක් ගැන තමයි මෙතන ඊළඟට එන්නේ. හතරක් ඇත්තරම තියෙනවා. දැන් තුනක් ගැන මෙතනදී කතා කරනවා. ආකාසනංචායතනයයි විඤ්ඤාණංචායතනයයි ආකින්චඤ්ඤායතනයයි. එතකොට ආකාසනංචායතනය ඇසුරු කරගත්ත ඒ බඳු ආයතනයක් ඇසුරු කරන පිරිසක්. විඤ්ඤාණංචායතනය ඇසුරු කරන පිරිසක් ආකින්චඤ්ඤායතනය ඇසුරු කරන පිරිසක්. දැන් ඇත්තරම ඔය මට්ටමට යන්න ඉතින් කසින අවශ්‍යයි. කසින වඩලා තමයි එතෙන්ට යන්න තියෙන්නේ. ඉතින් එතකොටත් එක පාටව මෙතෙන්ටත් බෑ. අපි කසින වඩද්දිත් පිළිවෙලට වඩන්න ඕනේ. අරු මුලින් රූපාවචර ධ්‍යාන වඩන්න ඕනේ. රූපාවචර ධ්‍යාන දැන් හිතන්න හතරවෙනි ධ්‍යානෙට යම්සි කෙනෙක්පත් වුණා නම් ඊට පස්සේ යා දැන් කසිනයක් වඩනකොට දැන් කසිනේ නිකන් ඉස්සරහා තියෙනවා කියලා එක්කෝ අපිට ඕක ඕනනම් ගන්න පුළුවන්. හිතන්න දැන් හිස් කබල එහෙම පාවිච්චි කළා අපි අසුභ භාවනාවක් හෝ නැත්නම් මේ මොකක්ද ඒකට කියන්නේ දත්තින් සාකාරය වඩද්දි මේ හිස් කබල අරමුණු කරොත් එමේ හිස් කබල එන්නේ මොන පාටද? සුදු පාට ඕදාත කසිනේ. ඉතින් මේ සුදු පාට මෙතනින් අරමුණු කරගත්තොත් මේ ඕදාත කසිනේ මෙතනින් ගන්න පුළුවන්. හිස් කබලේ විශේෂයෙන්ම පිටිපස්සෙන් ඕදාත කසිනේ ගන්න පුළුවන්. එතකොට මේ ඕදාත කසිනේ පාවිච්චි කරලා යන්න පුළුවන් සියලුම ධ්‍යානවලට. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රූපාවචර ධ්‍යානවලට යන්න පුළුවන්. එතකොට දැන් මේ කසිනේ ඊළඟට අයින් කරනවා. හිතන්න දැන් කසිනේ තිබුණානේ දැන් සුදු පාට කසිනේ තිබුණා. ඒ වර්ණ කසිනේ, ඕදාත කසිනේ. ඒක දැන් අයින් කරනවා. අයින් කළා මේ දැන් අයින් කරාට පස්සේ තියෙන අවකාශය ගත්තොත් නේද? අවකාශයක් තියෙනවනේ. අනේ අවකාශය අනන්තයි කියලා දැන් ඒක පතුරු වුණා. හාත්පස පතුරවන්න ඕනේ. ධ්‍යාන අරූප ධ්‍යාන වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ හාත්පස පැතිරිච්ච ගතිය. දැන් රූපාවචර ධ්‍යානයක එහෙම නැහැ. නිකන් හිත යම්සි සීමාවක කොටු වෙච්ච ගතිය එතන තියෙනවා. අරූපාවචර ධ්‍යාන වල හාත්පස පැතිරිච්ච ගතිය තියෙනවා. සම්පූර්ණයෙන් විවෘත භාවයක් මනසට එනවා. එතකොට ඒ අනන්තයි අහස අර කසිනේ තිබිච්ච හිස්තැන ඒ අහසේ අවකාශය දැන් අනන්තය දක්වා පතුරවලා දැන් අනන්ත අහසක් කියලා දැන් මනස එක්තරා අන්දමකින් මනසට විතර්කයක් ගොඩනගනවා. අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මේ අනන්ත අහස නැවත 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 හිතින් අරමුණු කරනවා. අරමුණු කළා යන්න පුළුවන් මෙන්න මේ අරූපාවචර ධ්‍යානයට. ඒතර මේකේ කිසිම ෆ්‍රික්ෂන් එකක් නැහැ. මේකේ කිසිම නැහැ වදින්න තැනක් කියලා. දැන් හිතන්න අපි දැන් මෙහෙම අපි ඉස්සරහා බලනකොට දැන් ගොඩක් තැන්වල ඇහැ වදිනවනේ නේද? අපේ දෘෂ්ටිපතේ ගත්තොත් ඒක වදින තැන් තියෙනවා. දැන් හිතන්නේ දැන් මෙතනම මේ අපි කට්ටිය ඉන්න, ඕගොල්ලෝ කට්ටිය ඉන්න. දැන් මගේ දෘෂ්ටිපතේ ගත්තොත් මේ කොටස් මේ වස්තුන් වල වැදීගෙන යන්නේ. අනන්ත අහස ගත්තොත්, අවකාශය ගත්තොත් හිතන්න දැන් මේ වලාකුලක්වත් නැහැ, කිසිම දෙයක් නැහැ, සීමාවක් නැති අනන්තය දක්වා පැතිරිච්ච අවකාශයක්. ස්පේස් මේ කතා කරන්නේ. එතකොට infinite space කියන්නේ අනන්තය දක්වා විහිදිච්ච සීමාවක් කරන්න බැරි අහසක්. එතකොට කිසිම limit එකක් නැහැ. limitless. කෙලින්ම අනන්තයි. එතකොට එතන කිසිම මේ හිත වදින තැනක්, හිතට බාධාවක් නැත්නම් අපේ දෘෂ්ටි පතේට වදින තැනක්, දෘෂ්ටි ඒකට බාධාවක් කිසිම දෙකක් නැහැ. එතකොට පටික සංඥා සම්පූර්ණ ඉවත් වෙනවා. නේද? එතකොට මේ ෆ්‍රික්ෂන් එකක් එන්න පුළුවන්, ඝර්ෂණයක් එන්න පුළුවන්, බාධාවක් එන්න පුළුවන් සියල්ල ඉවත් වුණාට පස්සේ ආත්පස පැතිරිච්ච අනන්ත අහස තමයි හිත දැන් අරමුණු කරන්නේ. එතකොට අනන්ත ආකාශය කියලා එතකොට අපි යනවා ඔන්නය අනන්තෝ ආකාශෝ කියන ඔන්නය ධ්‍යාන මට්ටමක. ඒක අරූපාවචරයි කියනවා. ඉතින් ඕව වඩලා ඉතින් ඒවට යන්න පුළුවන්ලු. ඉතින් ඒවා කෙලින්ම කතා කරන්නේ කල්ප කෝටි ගණන් වලින් කතා කරන්නේ. ලොකු දීර්ඝායුෂ ප්‍රතිින් කතා කරන්නේ. දැන් ඊට පස්සේ පෙන්නනවා මේ දැන් මේ අහස අරමුණු කරන්නේ කවුද? මොහොකින්ද? විඥානේ. එතකොට දැන් අච්චර අනන්තෝ අහසක් අරමුණු කරන විඥානේ කොහොමද? ඒකත් එහෙනම් අනන්ත වෙන්න ඕනේ නේද? එබඳු අහසක් අනන්තව අහසක් අරමුණු කරන්නත් පුළුවන් අනන්තව විඤ්ඤාණයකට. එතකොට දැන් අනන්තව විඤ්ඤාණෝ කියලා දැන් එහෙම ඒ පැත්තකට දා ගන්නවා. එතකොට දැන් අරක තිබුණේ එළියේ දැන් මේක තියෙන නිකන් ඇතුලෙන් යන ගතිය. තවත් නිකන්. ඇතුලෙන් යන ඒ අහස අරමුණු කරන විඤ්ඤාණයක් දැන් ඒ පැත්තට හිත දාලා අනන්තං විඤ්ඤාණං කියලා විඤ්ඤාණං ඡායතනයක්. ඊට පස්සේ මේවා කරනවා. ඊට පස්සේ දැන් මේකත් ඉවත් කරලා දාලා. දැන් අපි අර කසිනේ ඉවත් කරේ. ඒ වගේ දැන් විඤ්ඤාණෙත් ඉවත් කරොත් දැන් මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. මුකුත් නැහැ කියලා නැත්ති කිංචි කියලා. එතකොට කිසිවක් නැත කියන එක දැන් හිතට දානවා. කිසිවක් නැහැ. මෙලෝදයක් නැහැ. මෙලෝදයක් නැහැ. කිසිවක් නැහැ. කියලා දාලා මනස දැන් කන්ඩිෂන් කිරීම මේ කතා කරන්නේ නැතු මේ සංඥාවක් මේ තනිකර කිසි දෙයක් නැහැ කියන සංඥාවක් ගන්න. හැබැයි එතනත් සංඥාවක් මේ කතා කරන්නේ. මේ මේන සංඥාන සිතත් යන්නේ මෙතන සංඥාවක් තියෙනවා. හැබැයි ලොකුවට වදින දෙයක් කියලා දෙයක් ගන්න නැහැ. වස්තුවක් කියලා දෙයක් නැහැ කොහොමත්ම අරූපාවචරයි. ඒ වගේමයි දැන් අර තිබුණ විඥානයත් අයින් කරලා ඊපස්සේ තන මොකක්වත්ම නැහැ. එතන මේ මොකක්වත් නැහැ කියන එක අපි මේ මනස තත්ත්වගත කරලා නැවත නැවත හිතට නිකන් ආරෝපණය කරලා ලබන අරූපාවචර තත්ත්වයක්. එතන ඒක අකින්චඤ්ඤායතන කියලා. එතන විදිහට ධ්‍යාන විස්තර කරනවා. දැන් එතන අපි මේ පොඩ්ඩක් කතා කළේ දැන් මේ අද මාතෘකාවට අනුව එතන කොහොමද මේ එක එක භව තලවල මේ විඥානයක් බැහැගන්නේ. එතන මේ විඥානයක් බැහැගන්න හැටි ගැන තව පොඩ්ඩක් හැබැයි වෙන පැත්තකින් යන්න වෙනවා විපස්සනාවට පොඩ්ඩක් අදාළව. ඉතින් අපි මෙහි පොඩ්ඩක් ඕකට මූලිකත්වය දෙන හින්දා කොහොමද මේ සාමාන්‍යයෙන් විඥානයක් හැසිරෙන්නේ? දැන් විඥාන දැන් අපි අහලා තියෙන ස්කන්ධ පහක් නේද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංස්කාර විඥාන කියලා. එතන මේ විඥාන උපාදානස්කන්ධය මොකද්ද උපාදාන කරන්නේ? විඥාන දැන් අපි මේ කතා කරේ භවතල වලින් සම්මුති මට්ටමකින්. අපි මේ කොහේ කතා කළත් දැන් මේවා තියෙන ස්කන්ධ පහක්නේ. දැන් එතකොට අරූපාවචර ලෝකවල ස්කන්ධ පහම නැහැ. ඒක තියෙන අරූපාවචරයි කියලා කියන්නේ ඒකයි. එතකොට රූපා මේ මොකද්ද රූපස්කන්ධේ නැහැ. ඉතිරි ස්කන්ධ හතර තියෙනවා. ඉතිරි සියලු ලෝකවල මේ ඔක්කොම ටික තියෙනවා. ඒකෙත් අර මොකද්ද මේ තව තියෙන්නේ අර අසඤ්ඤ සත්ත්ව කියලා. අසඤ්ඤ සත්ත්වයේ ඕක නිකන් රූප රූපස්කන්ධ විතරයි කියලා කියනවා. අරක නිකන් ධ්‍යාන මට්ටමකින් ඒක නිකන් රටපත් කළා කියලා කියන. ඒක ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. එතකොට හැබැයි ඊට මෙහා තියෙන ඔක්කොම රූපාවචර ලෝක ගත්තොත් සියලු ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක, ඊළඟට දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, പ്രേත ලෝක, අපාය ඔක්කොගෙම ස්කන්ධ පහම ක්‍රියාත්මකයි. එතකොට මේ ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙද්දී දැන් බුදුරජාන් ඕකේ ආස්ම ලස්සන සූත්‍රයක් එනවා කන්ද සංයුත්තේ උපේ සූත්‍රය කියලා. එතකොට මේ උපේ සූත්‍රය හරිම හොඳ, ඒ කියන්නේ මේ අපිට මේ මාතෘකාවට වෙන පැත්තකින් හොඳ මේ සපයනවා හොඳ පැත්තක්. හොඳ අවබෝධයක් ඇති කරගන්න. හරි, ඔක පොඩ්ඩක් කියවන්නකෝ. මේ වෙලාව කන්ද සංයුත්තේ උපය වග්ගයේ එන උපය සූත්‍රය. නෑ, ඕක ඉංග්‍රීසි මේ පාලියෙන් කියවන්න ඕනේ.
අවසසනස උපයෝ භික්කවේ අවිමුක්තෝ අනුපයෝ
විමුක්තෝ.
අනුපයෝ විමුක්තෝ.
ඔයගේ ඉස්ලාම දැන් ඔය සූත්‍රය පටන් ගන්න ඕනේ ස්ටේට්මන්ට් එකේ. ඔන්නේ ප්‍රකාශෙන් තමයි උදාහරණ ඔය මේක පටන් ගන්නෙ. උපයෝ භික්කවේ අවිමුත්තු. දැන් උපය කියන වචනේ අදහස තමයි නිකන් මොකට හරි ගෑවිලා ලං වෙලා උපාදාන වෙලා ඒ පොදුවේ දැන් අපි හිතන්න දැන් මෙහෙම හිතන්න මේ බෝතලේ කියලා. දැන් මට මේ බෝතලේ මෙහෙම අතින් අල්ලන් ඉන්න පුළුවන්. හරිද? දැන් මට මේක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න පුළුවන්. නැත්තම් මේ බෝතලේ අසර රිංග ගන්න පුළුවන්. හරිද? මේක අසර රිංග ගන්න පුළුවන්. නැත්තම් මේ බෝතලේ මම නිකන් මේ අත ලං කරගෙන ඉන්න පුළුවන්. නිකන් අතේ නිකන් ගෑවි ගෑවි වගේ ඉන්න පුළුවන්. නේද? ඊට පස්සේ මට ඕනනම් බෝතලේ ඈත තිබිල්ලත් බෝතලේ ගැන අදහසක් ඇති වෙන්නත් පුළුවන්. නේද? දැන් මේ බෝතලේ ඇසුරු කරන්න මේ හා සම්බන්ධ යම් කිසි ස්වභාවයක් මගේ හිතට කාවා දෙන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ වගේ ඇත්තටම අපි දැන් අපේ හිතෙන් අරමුණක් ඇසුරු කරද්දී විවිධ මට්ටම් අපිට හම්බ වෙනවා. දැන් එතකොට එක මට්ටමක් තමයි නිකන් මේ වගේ නිකන් ලංව වාසය කිරීම. ලං එකකට ලංව වාසය කිරීම. ඊට පස්සේ අනිත් වෙලාවදී මෙහෙම අල්ලගෙන වාසය කරන උපාදාන වෙලා. නේද? ඊළඟට එනවා මෙන්න මේ බැහැගෙන ඒකට කියන අභිනිවේශ කියලා. එතකොට මේ අරමුණක් අස්සට බැහැගෙන රිංගගෙන තදින්ම ග්‍රහණය වෙලා අස්සටම රිංගගෙන අභිනිවේශ කියලා කියනවා. ඊළඟට හිතන්න දැන් මේ අරමුණම ඇසුරු කළා මේකෙම බැහැගෙන ඉඳලා අරමුණ දැන් ඉවත් වුණත් දැන් හිතේ මොනක් තියෙන්නේ? අර අරමුණ ගැන යම්කිසි සංඥාවක්, අරමුණ ගැන යම්කිසි ආකල්පයක්, අරමුණෙන් ගත්ත යම්කිසි ලාටුවක් මේක ඉතිරලා තියෙනවා. ඒකට කියන අනුසය කියලා. එතන බලන්න. එතකොට දැන් අපි මේ අරමුණක් හිතේ නැතත් ඒ අරමුණට අදාළ යම්කිසි අනුසයක් හිතේ තියෙනවා. ඊළඟට එහෙම නැත්නම් මේ අරමුණ දැන් මෙතන නැහැ, මේ අරමුණ පිළිබඳ යම්කිසි ආකල්පයක්, අරමුණ ගැන දැඩි මතයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ පෙන්නනවා උපය උපාදාන චේතසෝ අභිනිවේස අදිඨාන අනුසය වගේ පැති ගණනාවක් පෙන්වනවා. උපය උපය කියන්නේ කාට රටිය ලංවීම, පොඩ්ඩක් එන්ගේජ් වෙලා පොඩ්ඩක් ලං වෙලා. උපය උපාදාන ග්‍රහණය කිරීම, උපාදාන කිරීම. අභිනිවේස ඒක අස්සර බැස ගැනීම. ඊළාට අදිඨාන ඒ හා සම්බන්ධයෙන් අපේ හිතවල ඇති වෙච්ච නිකන් මතයක්. ඊළාට අනුසය ඒකයි ඉඳ තවත් මට්ටමක්. දැන් අරමුණ නැහැ හැබැයි අරමුණෙන් ගත්ත යම්කිසි කිලුටක් ඒකෙන් ආපු යම්සි රස්නයක් ගඳක් සුවඳක් නේද අපේ හිතේ නිකන් ඉතුරු වෙලා මණ්ඩි බැහැගෙන තියෙන ආශ්‍රව බතපත් වෙලා. එතකොට මේ වගේ මට්ටම් පෙන්වනවා. දැන් එතකොට බුදුහාජාන් වහන්සේ මෙතන පොදුවේ කියනවා උපයෝභික්කවේ අවිමුක්තෝ. ඒ කියන්නේ එබ්බන්දු උපාදාන මේ කියපු ඕනම් මට්ටමක් හිතවල තියෙනවා නම් ඒ හිත නිදහස් නැහැ. අවිමුක්තයි. අනුපයෝ විමුක්තෝ. හැබැයි මොකක්වත් නැත්තම් මේ කියපු එකක්වත් නැත්තම් නිදහස්. ඔතින් තමයි පටන් ගන්න ඕන සූත්‍රය. හරි කියමු කිදිරිට.
රූපූපයන් වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්‍ය. රූපාරම්මණං රූපප්පතිත්තං නන්දූපසේචනං වුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. වේදනූපයන්
එතන මේ රූප උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා නේද? රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ. ඒ කියන්නේ රූපයකට ලං වෙලා රූපයක් ඇසුරු කරගෙන තමයි එනම් විඥානයක් පවතින්නේ. රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ. රූපාරම්මණය. එතන රූපේ තමයි අරමුණ බවට එලාදිපත් වෙන්නේ. රූපාරම්මණං. රූපපතිත්තං. රූපේ තුල තමයි පිහිටගන්නේ. නන්දූපසේචනං. ඒ පිහිටා ගැනීම තුල ඒක ඇසුරු කිරීම තුල එයාගේ හිතේ යම්කිසි සතුටක් ඇතිලා තිනවා. ඒ වෙලාවේදී යම් නන්දියක් පහළ වෙනවා. නන්දිය කියලා කියන්නේ රාග නිසිත සතුටක්, තණ්හාව නිශ්‍රිත වෙච්ච, තණ්හාවකින් බැඳිච්ච යම්සි සතුටු ගතිය. හිත කිලිප් හිත ඉලිප්පෙන ගතිය. නන්දූපසේචනං බුද්ධිං. එතන තමයි දැන් යා වෘද්ධියටපත් වෙන්නේ. එතන තමයි නිකන් වැඩෙන්නේ. ඒක තමයි බැහැගත්තේ, ඒක තමයි දැන් වැඩෙන්නේ. ඒක තමයි පැදුරේ ලාගන්නේ. විරූල්හිං වේපුල්ලං ආපජ්ජේ. දැන් එතන තමයි විපුලත්වයටපත් වෙන්නේ. දැන් එතන තමයි ආයේ ගෙදර හැදෙන්නේ. එහෙම හිතන්න. දැන් අපි ගියා අවුරු හරි ඉඳන් දැන් හිඟන්නෙක් ආවා කියලා ගෙදෙට්ට. ඉතින් අපි ගේට්ටුව ඇරලා දුන්නා. මිනිහාව මිදුලට. අපි ඊළඟට මේ ඇරියා දොර මිනිහාව ඇතුළට සර් කන්න බොන්න දුන්නා, තේ එකක් දුන්නා, කන්න බොන්න දුන්නා. ඊට පස්සේ ඔන්න අපි මොකද්ද කාමරෙත් ඇරලා දුන්නා. දැන් මොකද වෙන්නේ? හිඟන්න ගෙදර පදිංචි වෙනවා නේද? දැන් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි විඤ්ඤාණයටත් තියෙන්නේ. එතකොට මේ ටික ටික මේ ආපු ස්වභාවය ලං වෙලා ග්‍රහණය කරගෙන බැඳගෙන අන්තිමට යා එතන මුල් බැහැ ගන්නවා. බුද්ධින් විරූල්හං වේපුල්ලං ආපච්චේ. හොඳට එතන වර්ධනය වෙනවා, වැඩෙනවා. යා මෙතන ගැප් බවට පත් කරගන්නවා. එතන මේ කතා කරේ රූපස්කන්ධය ගැන. දැන් මේ විදිහටම දේශනා කරනවා වේදනා, මේ විදිහටම දේශනා කරනවා සංඥා, මේ විදිහටම විස්තර කරනවා සංඛාර. චුට්ටක් නිකන් කියමුකෝ.
ඒක පෙය්‍යාලන් දාලා තියෙන සවනද කෙටියෙන් තියෙන්නේ.
ඔව්. වේදනා උපයං වා භික්ඛවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය. වේදනා රම්මණං වේදුනා පතිත්තං නන්දූපසේචනං බුද්ධින් විරූලහින් වේපුල්ලං ආපජ්ජ. එතන මේ විදිහටම බුදුරජාන් වහන්සේ වේදනාස්කන්ධය ගැන දේශනා කරනවා. එතන වේදනාවක් අපේ හිතට දැන් හිතන්න අපිට දැන් දුක් වේදනාවක් අරමුණ වෙනවා. ටික ටික දැන් ඒක වැඩි වෙනවා. ඒකමයි දැන් හිත ඇසුරු කරන්නේ. ඒකමයි හිතට කල්පනා වෙන්නේ. ඒකෙන්මයි හිත නිකම් දැන් අර කිව්ව තත්ත්වගත වෙන්නේ. දැන් වේදනාවේ මිරිකිච්ච හිතක්. හිතා සතුට කියලා හිතන්නකො සතුට වේදනාවක් ගන්න සුඛ වේදනාවක්. එතකොට ඒකමයි අරමුණු වෙන්නේ. ඒකමයි දැන් ඉල්ලන්නේ. ඒකමයි දැන් කෑදර ගතියක් හිතේ ඇති වෙන්නේ. එතකොට මේ ඒ සතුටටම ලොල් වෙච්ච හිතක්. එතකොට මේ ඒ සතුට කියන එක හෝ දුක කියන එක හෝ මේ වේදනා මට්ටම් විශේෂයෙන්ම සැප දුක කියන වේදනා මට්ටම් තනි කරේතර විඤ්ඤාණයට බැහැ ගන්න හොඳ ගයක් හදලා දෙනවා. පදිංචින්න ගයක් හදලා දෙනවා. ඊළඟට පෙන්වන්නේ ඔයගේ සංඥා. මෙතන දැන් හිතේ විවිධ සංඥා පහළ වෙලා. දැන් හිත හිතන දැන් හිත කියන්නේ මේ හිස්කොලයක් නෙමෙයි. ඒක ඇඳපු ගොඩක් දේවල් තියෙනවා. රූප ඇඳලා තියෙනවා, ගෑනු මිනිස්සු ඇඳලා තියෙනවා, මල් ඇඳලා තියෙනවා, කෙත්වතු ඇඳලා තියෙනවා. දැන් මේක රටේ නැති සංඥා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇති විඤ්ඤාණයට බැහැ ගන්න. ඒතර මේ ඉබන්දු කියන්නේ අපේ හිත එතකොට සංඥා බහුලයි. අතීත දේවල් මතක් වෙනවා, අනාගතය හා සම්බන්ධ සංඥා මතක් වෙනවා, අරයා මතක් වෙනවා, මෙයා මතක් වෙනවා, ජනාධිපති මතක් වෙනවා, අගමැති මතක් වෙනවා, විපක්ෂ නායක මතක් වෙනවා, අරයා කෝටියක් දේවල් දැන් සංඥාමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒක ඇති විඤ්ඤාණයට බැහැ ගන්න. ඒතරේ විඤ්ඤාණයක් ගයක් හදාගන්න ඉතින් ඒ සංඥා ටික ඇති. ඊට පස්සේ එනවා සංස්කාර ස්කන්ධය. ඒ මොකද්ද? කියවිල්ල, ඇතුලේ කතාව, සිතුවිලි, ප්‍රපංච අන්න එයාට ගේ හදාගන්න ඒ ඇති. ඒතර මේ සංඛාර ස්කන්ධයෙන් කරන්නේ සම්පූර්ණ ඒතර මේ සිතුවිලි වලින් අපේ හිත සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන්නේ සංඛාරූපයන් වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තික්ඨේය. සංඛාරාරම්මණං සංඛාරාපතිට්ඨං නන්දූපසේචනං බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජේ. එතන අපේ හිතේ විවිධාකාරන්දමේ සිතුවිලි බහුලව අපි කල්පනා කර කර මූඩ් ගහලා නිකටරද තියාගෙන කල්පනා කර කර ප්‍රපංච කර කර ඉන්නවනම් කියන්නේ විඥානේ ගේ හදාගෙන තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට මේ ස්කන්ධ හතර ඒතර හරියට නිකන් විඥාන ස්කන්ධයට ගෙවල් හතරක් වගේ. ඉතින් ගෙවල් කියන වචනයම පාවිච්චි වෙනවා මේ වෙනම සූත්‍රයක් වෙනවා හාලිද්දකානි සූත්‍රය කියලා. මේ හාලිද්දකානි සූත්‍රයේදී ඕක කියන වචනේ පාවිච්චි කරන්නේ ගේ කියන එකට. ඒතර ඕක සාරය කියලා කියන්නේ මේ විඥානය ගෙවල් ඇසුරු කරන්නෙක් රූපගේ එක්ක ඇසුර යා ඇසුරු කරන එක්ක වේදනාගේ එක්ක සංඥාගේ එක්ක සංස්කාරගේ ඇසුරු කරමින් තමයි ආවාසය කරන්නේ. අපි කොහේ හරි අපේ රූපේ මුල් කරගෙන අපේ කය මුල් කරගෙන මොකක් හරි අපේ ඇඟේ කොටසක් හරි මුල් කරගෙන අපි ඡාය රූපයක් මුල් කරගෙන අපි ඒක බැහැගෙන ඒක ආවර්ජනය කරගෙන ඒකම කල්පනා කරගෙන ඉන්නනේ මේ රූපේ තමයි බැහැගෙන ඉන්නේ. නැත්තම් වේදනාවක නැත්තම් සංඥාවක නැත්තම් සංස්කාරයක. ඒතර මේක මේකෙන් තොරව දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ බැහැගත් විඥානයක් තියෙන අය කියලා කියනවා මේ එකකින්වත් තොරව එහෙම එකක් නැහැ කියන. ඒකත් චුට්ටක් කියන්නකෝ.
යෝ භික්කවේ එවං වදෙය. අහම අඤ්ඤත්‍ර රූපා.
අඤ්ඤත්‍ර රූපා. අඤ්ඤත්‍ර වේදනා නේද?
අඤ්ඤත්‍ර
වේදනා, අඤ්ඤත්‍ර සංඥා, අඤ්ඤත්‍ර සංඛාරා.
අඤ්ඤත්‍ර සංඛාරේහි විඥානස්ස ආගතින් වා, ගතින් වා, චුතින් වා, උප්පත්තින් වා, බුද්ධින් වා, විරූල්හින් වා, වේපුල්ලං වා, පඤ්ඤා පෙස්සා මීති, නේතං ඨානං විජ්ජති.
ඔව් කවුරු හරි කියනවා නම් මේ එකකින් හරි තොරව අර වගේ විඥානික බැහැ ගැනීමක්, පැමිණීමක්, වැඩිවීමක්, වෘද්ධියක් වෙනවායි මේවෙන් තොරව කියලා එහෙම එකක් නැහැ කියනවා. කියන්නේ මෙච්චරයි. කියන්නේ මේ හතරේ තමයි යා ගෙවල් හදාගන්නේ. දැන් ඊට පස්සේ එනවා විපස්සනාව ගැන. ඔන්න ඔය සූත්‍රයේදී දැන් විපස්සනා වඩන යෝගාචරයේට මොකද්ද වෙන්නේ? දැන් හිතන්න යා කායනුපස්සනාවක් වඩනවා. දැන් කායනුපස්සනාවක් වඩද්දි මේ රූප gedරේ රූප ගෙදර ගැන තමයි මේ කියලා දෙන්නේ. මේ විඤ්ඤාණයට මේ රූප ගෙදර තියෙන ආදීනටි වටහලා දෙනවා නේද? මේ රූප ගෙදර මෙන්න මෙහෙමයි. මේකේ ලගින්න තරම් වටින තැනක් නෙමෙයි මේක. බැහැගන්න තරම්, අල්ලගන්න තරම්, උපාදාන කරන්න තරම් වටින තැනක් නෙමෙයි මේක. මෙතන තියෙන්නේ අසුබයක්. මෙතන තියෙන්නේ පිළිකුලක්. මෙතන තියෙන්නේ කොටස් ගොඩක්. මේ කයක් කියන්නේ කොටස් ගොඩක්. නේද? එහෙම දැන් මේ නුවණක් දියුණු කරනවා. ඊට පස්සේ තවත් පැත්තකින් ගත්තොත් මේකේ තියෙන්නේ අපි කියමු ධාතු ගොඩක්. මේකත් මේ කුඩා කුඩා ධාතු ඇතිව නැතුව යනවා. මේකේ අනිත්‍යයක් තියෙන, දුකක් තියෙන, අනාත්මයක් තියෙන. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳ ආදීනවට තේරෙන තේරෙන දැන් මොකද වෙන්නේ? තත් විඥාණයට මේ රූපගේ හදාගන්න බැරි වෙනවා. රූපේ තුල බැහැගන්න, රූපේ උපාදාන කරගන්න බැරි වෙනවා. එතකොට එතන එනවා රූප ධාතු යාචේ භික්කවේ රාගෝ පහිනෝ හෝති. දැන් මේ රූප ධාතුවට හිතේ තියෙච්ච ඇල්ම දැන් ප්‍රහාණය වෙන්න ගන්නවා. අපි ඉස්සෙල්ලා නම් මේ අල්ලගෙන බදාගෙන බැඳගෙන නිහිටියේ. දැන් එයාට මේ විපස්සනාවක් වැඩීම නිසා, කායනුපස්සනාවක් හොඳට වැඩීම නිසා මේ රූප ධාතුව කෙරෙහි තිබිච්ච රාගය බැඳීම ඉවත් වෙනවා. රූප ධාතු යාචේ භික්ඛවේ රාගෝ පහීනෝ හෝති, රාගස්ස පහානා වොච්චිද්දා රම්මනං පතිට්ඨා විඥානස නොහෝති. දැන් ඊට පස්සේ දේශනා කරනවා මේ රාගය ප්‍රහාණය වුණාට පස්සේ දැන් මේ හිතන්න දැන් අපි මේක තුල පිහිට ගන්න නම් එයාට මේක ඇසුරු කරන්න ඕනේනේ. එතන මේක ඇසුරු කරගන්න බැරි වුණාට පස්සේ දැන් මේකෙන් ඉවත් වෙන්න ගන්නවා. යම් අවස්ථාවකදී මේ රූපය මේ අරමුණක් වශයෙන් තිබිච්ච රූපය ඉවත් වුණා. වොච්චිත දාරම්මණං කියන්නේ දැන් අරමුණ ගිලිහුණා. අරමුණත් එක්ක හිතේ තිබිච්ච විඥානයේ තිබිච්ච බැඳීමේ බන්ධනේ කැඩුනා. දැන් මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ පිහිටි විඥානයක් හදාගන්න විදිහක් නැහැ. ඒතර ඒකයි කියන්නේ මේ වොච්චිත දාරම්මණං පතිට්ඨා විඥානස්ස නොහෝති. පිහිටි විඥානයක් දැන් නැත. එතර තං අපපතිට්ඨිතං විඤ්ඤාණං අනුපසංකච්ච විමුත්තං විමුත්තත්තා ඨිතං ඨිතත්තා සන්තුසිතං සන්තුසිතත්තාන පරිතස්සති. ඔය විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ දැන් මේ නොපිහිටි තත්වයකට විඤ්ඤාණය පත් වෙනවා. දැන් යට පිහිටන තැනක් නැහැනේ. අපි තු අනිත්‍ය ටික අමතක කරමු අපි. එතකොට මේ රූපයෙන් ඉවත් වුණා, රූපයෙන් නිදහස් වුණා, රූපකේ දැන් ඉන්න විදිහක් නැහැ, රූපේ අරමුණක් ගන්න බෑ. එහෙමනම් දැන් හිත නිදහස් වෙන්න ඕනේ. එතකොට දැන් මේ නොපිහිටි විඤ්ඤාණ තත්වයක් අපපතිට්ඨිත විඤ්ඤාණයක් කියන්නේ ඒකයි. තන් අපපතිට්ඨං විඥානං අවිරූල්හං නොවැඩෙනවා. දැන් එතන වඩන් වැඩ ගන්න වැඩෙන්න කියලා බැහැ ගන්න කියලා යන්න එන්න කියලා විදිහක් නැහැ. නොපිහිටි තත්ත්වයක්. විඥානේ නොපිහිටි තත්ත්වයක් දැන් තියෙනවා. අනබි සංකච්ච. ඒතර කිසිම දෙයක් දැන් සංස්කරණ කිරීමක් නැහැ. ඒතර ඒ හේහිත සංස්කරණේ නොකරන හිතක්. නැවතිච්ච හිතක්. අනබි සංකච්ච විමුත්තං නිදහස් හිතක්. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? රූපෙන් නිදහස් වුණාට වේදනා gedara හැදෙන්න පුළුවන්. නේද? සඤ්ඤා gedara හැදෙන්න පුළුවන්, සංස්කාර gedara හැදෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි තව අනුපස්සනාව වුණා වෙන්නේ නේද? වේදනානුපස්සනාවකුත් වුණා වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවකුත් වුණා වෙනවා. ධම්මානුපස්සනාවකුත් වුණා වෙනවා. මොකද මේ එක 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 තොණ්ඩුවකින් ගැලවෙනකොට වෙන තොණ්ඩු වැටෙනවා. නිසා දැන් යෝගාවචරයා උත්සාහ කළා සෑහෙන කාලයක් තිස්සේ භවනා කළා විපස්සනා කළා මේ රූපය ආදීනව තේරුම් අරගෙන ඒක තේරුම් කළා දීලා රූපෙන් නිදහස් කරගත්තා. හැබැයි කර්මෙට ගිහිල්ලා ඔන්න වේදනාවේ ගෑවුණා. එක්කම නහරි සංඥාවක් ආවා. එක්කම නහරි සිතුවිල්ලක් ආවා. සැකයක් ආවා. දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කළා. සිතුවිලි සංස්කාර. එතකොට ඒක ඇති. නැත්තම් හිතන්න දැන් රූපේ ගෙවිගෙන යනකොට ආනාපානේ බොඳ වෙවිගෙන යනකොට මොනවා දෙන්නේ? විද සංඥා එන්න පුළුවන්. දැන් ඕක තමයි ඊළඟට වෙන්නේ. දැන් හිතන්න දැන් අපි ආනාපානේ දිහා බලාගෙන හිටියා. හොඳට දැන් සියුම් වේගන සියුම් වේගන සියුම් වේගන ගියා. ඉතින් මෙන්න සියුම් වෙලා යම් තැනකට ආවට පස්සේ ඔන්න පේනවා බුදු පිළිමයක්. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් සාදු කියන්න යනවා. ඇස් දෙක අරිනවා. මේ බුදුහාඳුරු ඇවිල්ලා කියනවා. ඉතින් එහෙම කියපු ගමන් අර ලස්සනට මේ විඤ්ඤාණයට ගහගෙන 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 ගියේ ආයෙත් ගිහිල්ලා සංඥා ගෙදර හැදෙනවා. නේද? අපි රූප ගෙදරින් නිදහස් කරගනිද්දී නැත්නම් රූප හිර ගෙදරින් නිදහස් කරගද්දී සංඥා හිර ගෙදර ගිහිල්ලා බහැගන්න. ඉතින් එතකොට අර ප්‍රෝගාචරය ඇතුළේ මාර දක්ෂතාවයක් තියෙන්න ඕනේ. රූපෙන් නිදහස් කරගත්ත හිත වේදනාවක බහගන් බස්සවන් නැතු වෙන්න. වේදනා හිර ගෙදර මේ පටලව ගන්න නැතු වෙන්න. සංඥා හිර ගෙදරක පටලව ගන්න නැතු වෙන්න. සංස්කාර හිර ගෙදරෙත් පටලව ගන්න නැතු වෙන්න. එහෙමනම් අන්න ඔය කියන අපපතිත තත්වයක් ඒවි. කොහෙවත් පිටින් නැහැනේ. නේද? මොකද එකක් අහිමි වුණා කියලා නෑ. අර යාර තව තුනක් තියෙනවා. ලේසි නෑ ඉතින් වැඩේ. ඉතින් ඒ කියන්නේ අපි මේ විපස්සනා කඩද්දි ඔන්න ඔය සිදුවීමයි වෙන්නේ. අත් වශයෙන් ගැඹුරින් ගත්තොත් එතකොට මේ විඤ්ඤාණස්කන්ධය අපපතිත තත්වයකට පත් කිරීමක් තමයි මෙතෙන්දී වෙන්නේ. ඉතින් ඒක ලේසි නෑ. මොකද අපේ මේ තණ්හා මූලික වෙලා තමයි මේගොල්ලෝ මේ ගෙවල් හදාගන්නේ. විඤ්ඤාණය ගෙවල් හදන්නේ තණ්හා මූලික වෙලා. අපිට ආසාවක් තියෙනවා පුදුම විදිහට රූපයට බැඳෙන්න පුදුම ආසාවක්. ඒක ගිලිහෙද්දි වේදනාවක බැඳෙන්න ආසාවක්. ගැලෙනවා ගිහිල්ලා. හිතන්න දැන් මේකෙන් පුදුම සුවයක් ආවා කියලා. අම්මා කියන ඔන්නේ සුවය කියන එක, සැපය කියන එක ඇති විඤ්ඤාණයට බැහැ ගන්න. ඊළඟට වෙන මොකක් හරි හිතන්න, හිතේ මොනා හරි යම්සි වර්ණයක් පෙනුණා, ඡායාවක් පෙනුණා, ඒක ඇති බැහැ ගන්න. එහෙමත් නැත්නම් සිතුවිල්ලක් ආවා. සිතුවිල්ල ඇස්සේ බැහැ ගන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට ඉතින් ඔය ඔක්කොම ටික ඉවත් කළා, හිත සම්පූර්ණයෙන්ම අපපතිත්‍ත කළා, අනිදස්සන කළා යන මාර්ගයත් ආදී වඩන්න තියෙනවා. ඉතින් අද ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපි පොඩ්ඩක් විපස්සනා පැත්තකින් වැඩේ අවසන් කළේ. තව කියන්න හම්බෙද්ද නැහැ. හොඳයි. ඉතින් කාට හරි මේ අද අපි කරපු සාකච්ඡාවෙන් යම්සි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඉදිරිපත් කරන්න සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, අපි අර අනුසය කෙලෙස් පිළිබඳව මේ සඳහන් කරා මේ දේශනාවට සම්බන්ධදී ශ්‍රවණය වුණා. අවසරයි, අපි චිත්තානුපස්සනා කරන යෝගාවචරයේ සාමාන්‍ය චිත්තානුපස්සනා ඉස්සරහට යද්දී අනුසය කෙලෙස් නේද ප්‍රහාණය කරන්නේ?
ඔව්, අනුසය නිසා තමයි සිතුවිලි පහළ වෙන්නේ කියලා කියන්න පුළුවන්. සංස්කාර පහළ වෙන්න දැන් සංස්කාර මට්ටමට එන්න මූලික වෙනවා අනුසය. එතකොට මේ ඔය ඇති මෙහෙම කියන්න පුළුවන්. දැන් සංස්කාරවල යට මට්ටමකුයි ඕලාරික මට්ටමකුයි පතා කරන්න පුළුවන්. සූක්ෂම මට්ටමකයි ඕලාරික මට්ටමකයි සංස්කාරවල. සංස්කාරවල යට මට්ටම සෑහෙනතුණිය අනුසය වගේ තමයි. ඒක අපිට දැනෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. හැබැයි සංස්කාරවල යට මට්ටම අපිට යම් පමණ තේරුම් ගන්න පුළුවන්. අනුසයවල ඒ නිදිගත් මට්ටම අපිට තේරෙන්නේ නැහැ. තියෙනවා කියලා අපිට අඳුර ගන්න බෑ. හැබැයි ඒක නිකන් පේන්න ගන්න සිතුවිලි හරහා, සංඥා හරහා, නැත්තම් මොනවා හරි අපි කියමු සංඥා සිතුවිලි තමයි ඉතින් බොහෝ විට කියන්න වෙන්නේ. වේදනා කියන්නත් පුළුවන් ඉතින්. බොහෝ විට සංඥා සිතුවිලි. වේදනා කියලත් ඉතින් ඔය ගෝයන් කාක්‍රමේ දිහිම කියන අනුසය මැනිෆෙස්ට් වෙන්න පුළුවන් වේදනා වශයෙන් කියලා. එතකොට සංඥා වශයෙන් මේ පහළ වෙනවා කියන එක ප්‍රකට කාරණාවක්. සිතුවිලි වශයෙන් පහළ වෙනවා කියන එක ප්‍රකට කාරණාවක්. දැන් කියන අනුසය මතු වෙන්නේ එතකොට සංඥා වේදනා සංස්කාර වශයෙන්. ඒක දැකලා ඒකට අපි ආවඩන් නැතුව, ඒකට අනුග්‍රහ කරන්නේ නැතුව ඒක එහෙම යන්නේ ඩරින්න ඕනේ. එතකොට අන්න අනුසය ප්‍රහාණයක් උත්සාහ කරන්න පුළුවන්. ඔව්, දැන් ඔය සංඥා දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අර මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම කාටද මේ දණ්ඩපාණිට සංඥා නානුසෙන්ති කියලා. දැන් බුදුරජාණන් වහන්සේ යන මාර්ගයේ සංඥා අනුසයක් වශයෙන් නැග ගන්න හැල්ලු. ඒ කියන්නේ හිතේ ඒ දේවල් නිකන් හිතන දැන් අපි මොකක් හරි රෙද්දකින් මොකක් හරි පිහිදම්ම කියලා. එතකොට දැන් මේ පිහිදාපු එක නිකන් හිතේ මේ රෙද්දි කෑල්ලේ රැඳෙන්න පුළුවන්නේ. දැලි වශයෙන් ගෑවෙන්න පුළුවන්. තීන්ත වශයෙන් ගෑවෙන්න පුළුවන්. දැන් හිතන්න හිත කියලා. හිත යම්සේ අරමුණක් ඇසුරු කරද්දී ඒ අරමුණට අදාළ සංඥාවක් මේ හිතේ ගෑවුනොත් අරමුණ ඉවත් වුණත් දැන් ඒක සංඥාව දැන් හිතේ රැඳිලා. නේද? අපි දැන් මතක තියාගන්නවා කියලා ඕමනේ කරන්නේ. නේද? අපි දැන් නැවත නැවත ෆොටෝ එකක් බලනවා. නැවත නැවත ෆොටෝ එක බලනවා. මේ ෆොටෝ එකේ තියෙන රූපය දැන් අපේ හිතේ මතක හිටිනවා නේ. ඇඳිලා හිටිනවා. නේද? නිකන් ඒක නිකන් ගෑවිලා තියෙන හිතේ දැන්. ඔන්න වගේ තත්ත්වයක්. එතකොට දැන් සංඥා අනුසයක් වශයෙන් ලැබ ගන්න නැහැ කියන්නේ, ඉතින් මේක අරමුණ ඇසුරකට ගියා. ඒකෙන් ගත්ත නිමිත්තක් හිතේ නැහැ. නිමිත්තක් හිතේ තියෙන්න බෑ. ඔන්න වගේ වැත්තා. හරිම ඒ කියන්නේ මාර ලස්සනයි. ඉතින් හරි ගැඹුරක් මේ තියෙන්නේ බුදුහාඳුරු පෙන්වන මේ මාර්ගේ. කියන්නේ තනිකර විවෘත නිදහස් පිරිසුදු හිතක් නේද? කියන්නේ සංඥාවක්වත් ඒකේ කිලුටක් වෙලා නැහැ. සංඥා වලින්වත් හිත කිලුටු වෙලා නැහැ. සංස්කාර වලින් කිලුටු වෙලා නැහැ. ඊළඟට වේදනාවකින් කිලුට වෙලා නැහැ. තනිකර ඉතින් පිරිසුදු හිතක්. ඔව්. හොඳයි හොඳයි. ඔව් අන්න පුනික්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මේ කෙලෙස් වලදී අපි කියනවා දැන් කෙනෙක් යම් කිසි ආකාරයක රූප බලන්න කැමති නම් එතකොට එයාට ඒක පුරුද්දක් විදිහට පිළිහිලා තියෙනවා නම්
ඔව්.
දැන් එක්තරා ඒ රූපයක් බලලා එයා රස විඳිනවා. ඊට පස්සේ ඒක බලලා ඉවරුනාට පස්සේ ආයේ තව ටික වෙලාවකින් අර පුරුද්ද නිසා ආයේ රූපයක් බලනවනේ. එතකොට රූප බලනවා කියන එක අපි හිතමු මොකක් හරි අසභ්‍ය රූපයක් හරි කාම රූපයක් හරි බලන පුරුද්දක් කියලා. එතකොට ඒක කෙලෙස යන්නේ.
ඔව්.
ඒක එතකොට සමහසේ පුරුද්ද මොන විදිහටද? ඒක එතකොට පුරුද්ද මොන විදිහේ කෙලෙසයක්ද?
ඒක තමයි අනුසය කියන්නේ.
අනුසය කියන්නේ.
ඒ කියන්නේ අපි මේ පුරුදු ගොඩක්නේ අපේ ඇතුලේ තියෙන්නේ. දැන් අපේ මේ වෙලාවේදී මගේ රාගයක් නැති වෙන්න පුළුවන්. නමුත් යට තියෙන අර පුරුද්ද. කියන්නේ අපි ඒ අදාළ රාග අරමුණක් ඉදිරිපත් වුණොත් tangala රාගය කියන ස්වභාවය ඇතුලෙන් පහළ වීමේ හැකියාව තාම ඉවත් වෙලා නැහැ. එතකොට මේ රාග අරමුණක් ඉදිරිපත් වුණාම හිත තුළ රාගයක් කියන ස්වභාවය පැන නගින්න පුළුවන් හැකියාව ඇතුලේ තියෙනවා. එතකොට ඒක ඒ කියන්නේ ඒ බඳු අනුසය සහිතව තමයි ඉතින් අපි මේ ඉපදිලා තියෙන්නේ. ඒක අපි අලුතෙන් අහදන්න දෙයක් නැහැ. පුංචි දරුවෙක්ගේ පවා ඒ බඩු ටික තියෙනවා.
සයින්නස් අවසර එතකොට ඒකම හොඳ පැත්තර ගත්තොත් දැන් අද බුද්ධ වන්දනාව කරනවා. එහෙම නැත්නම් ඒක හැමදාම කරන්න දවසකට කීප සැරයක් කරන්න පුරුද්දක් විදිහට තියෙන කෙනෙක් ඉන්නවා.
හරි.
එතකොට ඒක අර කුසලය අර අද බුද්ධ වන්දනාව මේ වෙලාවේ කරන කුසලය ඒක එක කුසලයක් අර පුරුද්ද එතකොට ඊට වඩා
ඒක හොඳ පුරුද්දක් බවට පත් වෙනවා. අන්න හරි. ඒක තමයි දැන් අපිට දැන් කියන්නේ හිතන්න දැන් අපි මේ මනුස්ස ලෝකයේ ඉපදලා තියෙන තුන වගේ පැත්තක් කරහානේ. දැන් අතුර අපි මේ කරපු කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. හැබැයි වෙලාවට මට මතක් වුණේ මරණ මොහොතේදී ගිය පාර කුසලයක් මතක් කළා තියෙන්නේ. කුසලයට අදාළ සංඥා ටිකක් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඒ කර්ම ඒකට අදාළ කර්ම නිමිති ටිකක් තමයි මට පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අන්තන් දැන් ඔන්න මනුස්ස ලෝකයේ ඉපදලා තියෙන්නේ. හිතන්න බැරි වෙලාවත් අපිට මතක් වුණේ ඊට වඩා අයහපත් අකුසල කර්මයක නිමිති කියලා. අනිත් පැත්තට තමයි යන්නේ. එතකොට තමයි විනිපාත වෙන්නේ. එතකොට තමයි ඉතින් එක්කෝ තිරිසන්න අපායක, പ്രേත අපායක ඔය යන්න පුළුවන්. මොකද පහළ වුණේ අකුසලයක් කරන අකුසලයකට අදාළ නිමිති ටිකක් පහළ වුණේ. දැන් වෙනවනේ කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා. මොකද මේ කම්. එතකොට කම්ම නිමිත්ත, කම්ම ගති නිමිත්ත බවට පත් වෙන්නේ. එතකොට මේ වෙන يعني අපායකට අදලා දාන මට්ටමේ නිමිති සංඥා. ඉතින් ඒ ටික ඔලුවට ආව නම් අන්තිම මොහොතේදී ඉවරයි. ඉතින් අනිත් පැත්තට තමයි ගහගෙන යන්නේ. අපිට ඉතින් යන්තම් ඒ අන්තිම ගියාත්මදී යන්තම් හොඳයි මතක් කළා දෙනවා. ඒක මුල් වෙච්ච හින්දා දැන් ඉතින් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා.
එහෙනම් සවිනාස මම ඒක පැහැදිලි කරගත්තා මෙහෙම දැන් අකුසලයක් තියෙනවා නම් දැන් ඒක නොකර ඉන්නවට වඩා ඒ පුරුද්ද අයින් කරගන්න එක අමාරුයි.
අහහ
කුසලයක් නම් දැන් ඒක කරනවට වඩා ඒක පුරුද්දක් බවට පත් කරගන්න එක ඊට වඩා අමාරුයි.
ඔව් දැන් කියන්නේ දැන් අපිට ඇත්තටම මෙහෙමනේ දැන් අකුසලයක් කරන්න හරි පහසුයි. ඒක ආයි අර මොකද්ද ගහේ කට උල් කරන්න ඕනේ නැහැ කියනවනේ අන්නේ වගේ තමයි. ඉතින් අපිට මේ රාග හිතක් ඇති කරගන්නවා කියන එක රාගසිතන අපේ හිතවල පවත්නවා කියන එක අච්චර අමාරු නැහැ. ඒ වටමයි මේක පුරුදු කරලා තියෙන්නේ. මේකයි බුදුහාඳුර කියන්නේ ඔය ලස්සන සූත්‍රයක් එනවා මේ ගද්දුල බද්ද සූත්‍රය කියලා. එහෙම බුදුහාඳුර කියනවා දීගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේනාති. මහණෙනි මේ හිත දීර්ඝ කාලයක් තිස්සේ මේ යදීයේ නෙමෙයි කල්ප ගණන් තිස්සේ රාගයෙන් කිලිට වෙලා තියෙන්නේ. ද්වේෂයෙන් කිලිට වෙලා තියෙන්නේ. මෝහයෙන් කිලිට වෙලා තියෙන්නේ. ඒතර ඔය මඩ ටික තමයි දැන් අපි මේ ඉවත් කරගෙන යන්න තියෙන්නේ. මේ මඩ හේදීමක් තියෙන්නේ. මේක තියෙන්නේම මඩ. මණ්ඩි බැහැලා තියෙන්නේ. මේ ලාට ඉවත් කරන ගමනක් යන්නේ. ප්‍රසිද්ධ කරකට ප්‍රසිද්ධ කරගෙන යන්නයි තියෙන්නේ ඉතින්. දීර්ඝ කාලයක් තිස්සේ මේවා නිකන් අටුවම් බැහැලා තියෙන්නේ. ඉතින් අර ඒ මණ්ඩි තැම්පත් වෙලා තියෙන්නේ. හිතන්න දැන් අර ආශ්‍රව කියන වචනයම ඇවිල්ලා තියෙන උතරින් ඉන්නේ. හිතන්න දැන් අපි මොනවා හරි දැන් කසායක් පල් කරනවානේ. නේද? කසායක් කියලා මොනවා හරි බෙහෙත් ටිකක් දාලා තේලා සෑහෙන කාලයක් තිබ්බට පස්සේ මොකද වෙන්නේ? අර ඒ ඖෂධ ගුණේ ඒ වතුරට කාවා දිනවා. දැන් ඒ කැලිටි ටික ඉවත් කරා දැන් වතුරේ තියෙනවා ඒ ගුණය. අන්නේ වගේ අපේ හිතත් කෙලෙස් ඇසුරු කළා ඒ පුරුදු ටික දැන් අපේ නිකන් මණ්ඩි බහැලා තියෙන්නේ. තනිකර නිකන් ඒ හිත නිකන් මත් වෙලා තියෙන්නේ එකෙන්. තේරෙනවද? ඒකෙන් නිකන් තත්ත්වගත වෙලා තියෙන්නේ. ඉතින් මේ ටික හොදන්න ඕනේ දැන් ඉතින්. මතු පිට නැති වෙන්න පුළුවන්. ඒකයි ඔය සාමාන්‍ය කෙලෙස් වල මට්ටම් තුනක් පෙන්වනවානේ. එකක් තමයි ඔය කියන අනුසය මට්ටම. ඊට පස්සේ තමයි පරිඋත්ථාන මට්ටම. ඊළඟ එක තමයි වීතික්කම් මට්ටම කියලා කියන්නේ. ඒ අනුසය මට්ටමේදී දැන් ඔය අපි කතා කරපු යර නිකම් මණ්ඩි බැහැලා තැම්පත් වෙලා නිදිගත්ත මට්ටම. ඒක සක්‍රීය වෙච්ච මට්ටම තමයි පරිඋත්ථාන කියලා කියන්නේ. ඒතර ඒ කියන්නේ හිතේ මතු පිටට ඇවිල්ලා දැන් ඊට තේරෙනවා දැන් මේ රාග සිතක් ඇවිල්ලා තියෙන්නේ. ඒ රාගයට අදාළ නිමිති ටිකක් තමයි දැන් මතක් වෙන්නේ. ඒ කියන්නේ පරිඋත්ථාන වලට ඇවිල්ලා. දැන් තේරෙන මට්ටම, පෙනෙන මට්ටම, දැනෙන මට්ටම. ඉතාලස්සේ හිතන්න දැන් ඔයක පාවිච්චි කළ ඔන්න දැන් රාගයේ උත්සන්න වුණා අන්තිමට බ්‍රහ්මචර්යය කැඩුනා එහෙම නැත්නම් මොකක් හරි මේ 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 මොකක් හරි කාමසේවණේ කියදුනා ඉතින් ඊළඟට අපි කියන්නේ වීතික්‍රමණයක් වුණා ඒ කියන්නේ තුන්වෙනිම මට්ටම ඒ කියන්නේ අපිට ඒක මැඩ පවත් ගන්න බැරි වුණා පහළ වෙච්ච එක මැඩ පවත් ගන්න බැරි වුණා දමණය කර ගන්න බැරි වුණා සිල් කැඩුනා ඒක තුන්වෙනි මට්ටම වශයෙන් පෙන්වනවා
එහෙනම් සවිනාස පැහැදිලි
හොඳයි හොඳයි
අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමිනාස් දැන් ඔබ වහන්සේ සඳහන් කර අර අපපතිට්ඨිත විඥානය කියන පටිපතිත්ත්විත නො වූ විඥානයක් ගැන මට එතනදී නිකන් වැටහුනේ දැන් මෙහෙමත් කියනවා ස්වාමිනාස් අර චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං කියලා ඒ විඥානේ උපදින්නෙම අරමුණක් නිසා එහෙම නැත්නම් නාම රූප පත්‍ය විඥානං කිව්වොත් විඥානේ උපදින්නෙම නාම රූපේ අසුරු කරගෙන හරි නැත්නම්
ඒක තමයි ඒක ඇවිල්ලා උපදින විඥානයක්
එහෙමයි
උපදින විඥානයක් බැහැගත්තු විඥානයක් අරමුණක් ඇසුරු කරන විඥානයක් තමයි එහෙම කතා කරන්නේ. දැන් මේ දැන් අපපතිට්ඨිත විඥානයක් කියන එකේ අරමුණක් ඇසුරු කරන්න බෑ.
ඒසොර ඒ කියන අපපතිට්ඨිත විඥානය සමිනාංශ
ඒක විඥාණය කියනවට වඩා ඒක තත්වයක් කියන්න පුළුවන්. ඒකත් ඒ කියන්නේ විඥාන තත්වයක්. ඒක සාමාන්‍ය දැන් ඔක ලස්සන උපමාවක් වෙනවා මේ මේක මම කියලත් ඇදී සමානට අතිරාග සූත්‍රය කියලා සූත්‍රයක් වෙනවා. ඉතින් ඒකේ මරු ලස්සන උපමාවක් දෙන බුදුහාඳුරු. දැන් මේක මේක ඇතු වෙන හැටි පෙන්වන්න. ඒක අහනවා දැන් හිතන්න දැන් මේ වගේ හිතන්න මේ දැන් මෙතන මේ කවුලුවක්නේ තියෙන්නේ හොඳ දැන් මේ වගේ උස බිත්ති හතරක් තියෙන ගයක් තියෙනවා බිත්ති හතරක් තියෙන. ඒකේ නැගෙනහිර පැත්තේ කවුලුවක් තියෙනවා.
එහෙම
මේ වගේ. බුදුරජාණන් වහන්සේ අහනවා උදේට ඉර පායනකොට මේ කවුලුවෙන් එන ඉර එළිය දැන් වැටෙනවනේ. ඒ කොයි බිත්තියද වදින්නේ?
බටහිර
බිත්තිය වදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා දැන් බටහිර බිත්තිය මහණෙනි ඉවත් කළොත් දැන් කොහෙද වදින්නේ?
එළියට ගිහලා
පොළවේ වදිනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙමයි සාමාන්‍ය දැන් ඉතින් බිත්තියක් නැහැ වදින්න. බිත්තිය ගැලෙවුවනේ. ඊට පස්සේ ගිහිලා පොළවේ වදිනවා. මහණෙනි පොළවත් නැත්තම්
තනක් නැහැ වදින්න.
නැ මේ ඊට වඩා දක්ෂයි. ඊට වඩා කියනවා මෙහේ පොළව නැත්තම් වතුරේ වදින්නේ. මේක මොකද ජල පෘෂ්ඨය මත නෙමේ ඝන පෘෂ්ඨයක් තියෙන්නේ නේද? එහෙනම් ජලයේ වදිනවා කියලා කියනවා. මහණෙනි ජලයක් නැත්තම් එතෙන්දි තමයි කියන්නේ අපපතිට්ඨිතං කියලා. එතෙන් තමයි ওই වචනේ ගන්නෙ. දැන් ඔන්න විඥානේ අපපතිත්‍ය තත්වයකට පත්වනවා. පිහිටන්නේ නැහැ දැන් කොහෙවත්. කොහෙවත් නොපිහිටි තත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ඔන්නක තමයි අපි කතා කරන්නේ. ඒතකොට ඒ කියන්නේ අරමුණක් අත්‍යවශ්‍ය නැහැ මේ කියන මට්ටමේදී. ඒතකොට අරමුණු වල තිබිච්ච ආසාව, බැඳීම, තණ්හාව ඔක්කොම ඉවත් වුණා නම් දැනුවත් බවක් විතරක් තියෙනවා. හැබැයි අරමුණක ගෑවිලා නැහැ. නාම රූපයක පැටලිලා නැහැ. සාමාන්‍ය විඥානය අපි දැන් කතා කරන විඥානේ නාම රූපයක ගෑවිලා නාම රූපයක් සහිතව නාම රූපයක පිහිටි විඥානයක් ඔය සාමාන්‍යයෙන් කතා කරා. දැන් විපස්සනාවකින් දැන් ඔය කියපු රූපය කෙරෙහි සම්පූර්ණයෙන්ම රාගය පහ වෙලා, රාගේ විරාගේ බවට පත් වෙලා, රාගේ ඉවත් වෙලා, වේදනාවෙත් එහෙම ඉවත් වෙලා, සංඥාව ගැනත් රාගයක් නැහැ, සංස්කාර ගැනත් රාගයක් නැහැ. ඔක්කොම ටික ඉවත් වුණොත් අන්න ඔන්න ඔය තත්ත්වය තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ඒ මට්ටමේදී නාම රූපයක් පිනිබිබු වෙන්න බෑ විඥානේ. නිකන්ම නිකන් කැන්වස් එක විතරයි ඒ කියන්නේ. මොකක්වත් ඇඳපු නැති කැන්වස් එකක් ගැන හිතන්න. අන්න ඒ වගේ තත්ත්වයක් ඔය කතා කරන්නේ.
එතන දිසාවින් නම් දැන් මට හිතුනේ අරමුණක් ඇසුරු කරගෙන විඥාණය ඉපදුනත් ඒ උපදින විඥාණය අරමුණ ඇසුරු නොකර පවතින්න බෑද කියලා. ඒ කියන්නේ අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතුවොත් උන්වහන්සේට රූප පේනවා, සද්ද ඇහෙනවා. හැබැයි ඒක සද්දයක් විතර රූපයක් විතර අඳුර ගන්නවා. එතනදී උපදින චක්කු විඥාණය හෝ සෝත විඥාණය අරමුණක් ඇසුරු කරගෙනයි උපදින්නේ. හැබැයි උන්වහන්සේට රාගයක් නැත්තම් ඒ උපදින විඥාණය ඒ සද්ද ඒ අරමුණේ බැසගන්නේ
බැහැගන්නේ නැති
තත්ත්වයක් තියෙනවා.
එතෙන්ද කියන්න පුළුවන් ද? ඒ කියන්නේ එතෙන්දී මට කියන්න බෑ උන්වහන්සේ සදාකාලිකවම පිරිනම් පානම් පානතාක්ම අපපතිත විඥාණයෙන්ම ඉන්නවා කියලා. අනිදස්සන විඥාණයෙන්ම ඉන්නවා කියලා. ඒක සමහරට රහත් ඵල සමාධිය විතරක් ලබනවා වෙන්න පුළුවන්. නමුත් අර උපාදාන නොකිරීම කැපී පේනවා. නේද? ඒතකොට දැන් අරමුණ ඇවිල්ලා ගියා. දිත්තේ දිට්ට මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. එච්චරයි. ඒක ගැන රෙජිස්ටර් වීමක් ඇතුලේ නැහැ. ඒක බැහැ ගැනීමක් නැහැ. ඒක තුළ පදියංචි වීමක් නැහැ. ඒ කර්මනාව ගියා. හැබැයි හිත තියෙනවා මිශ්‍ර නොවි. ඒකයි වෙනස් ඒකයි වෙනසක් වශයෙන් පෙන්වන්නේ. දැන් ඒක එනවා ඔය සෝන සූත්‍රයේදී එහෙම. දැන් ඇහැට ඕන තරම් රූප ආපాతගත වෙනවා. බුසාචේපි දැන් ඒක කියනවා. සම්මා විමුත්ත චිත්තස්ස බික්කුණෝ බුසාචේපි චක්කු විඤ්ඤාය අරූපා. මේ ඇහැ S2 අරගෙන උන්වහන්සේ ජීවත් වෙන්නේ. S2 අරගෙන ජීවත් වෙනකොට මේ ඇහැට ඕන තරම් රූප ආපాతගත වෙනවා. බුසාචේපි චක්කු විඤ්ඤාය අරූපා චක්කුස ආපాతං ආගච්ඡanti අමිස්සීගත මේ වස චිත්තං හෝති. හැබැයි හිත ඒ එකක්වත් එක්කවත් මිශ්‍ර වෙන්නේ නැහැලු. ඔන්නෝකයි පොයින්ට් එක. ඒ කියන්නේ හිතට ඒ කියන්නේ ඇහැට අරමුණු වුණාට පෙනීම මාත්‍ර ඇති වුණාට ඒක අල්ලගෙන මේක නටන්න යන්නේ නැහැ. ඒක අල්ලගෙන මෙයා කවි කියන්න යන්නේ නැහැ, වචන කතා කරන්න යන්නේ නැහැ, සිතුවිලි පහල කරන්න යන්නේ නැහැ, ඊළඟට ප්‍රපංච කරන්න යන්නේ නැහැ. ඒ එකක් එක්කවත් මිශ්‍ර වෙන්නේ නැහැ. හැබැයි දැනුවත්. ඔහොම පැත්තක් කියන්නේ.
එහෙම
කළ බලමු ඉතින්.
බොහොම පිං සමනේ.
හොඳයි හොඳයි හොඳයි. හරි එහෙනම් ඔහොම අපි වෙන ප්‍රශ්නයක් නැත්තම් එළියෙන් ප්‍රශ්න මුකුත් නැහැ නේද අද? කමල් එහෙම ඉන්නවද? හොඳයි. හරි. එහෙනම් අපි ඔතනම දැන් පිටිපස්සේ වාඩිලා ඉන්න අපේ මෙත්තා විහාරි සාවින්නහසට අපි උන්වහන්සේට ආරාධනා කරමු අද සාකච්ඡාවට පුණ්‍යානුමෝදනා පවත්වන්න කියලා.
අවසරයි ගෞරවනීය සාවින්නහස. අද සෙන්සුරාදා දවසේ සාකච්ඡා කරන්නට යෙදුනේ සත්‍යන් ප්‍රතිසන්දි ගන්න ලබන විඥානස්ඨිතීන් හතක් පිළිබඳව. ඒ වගේම සාවින්නහසේ කරුණු මෙන්ම තවත් විපස්සනාවට අදාළ වන්නා වූ බොහෝ කරුණු කාරණා සමුදායක් සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ තුළින් බොහෝ කුසල් සම්භාරයක් සම්පාදනය වුණා. මේ සියලුම කුසල් ධර්මයන් සියලු ලෝකවාස සත්‍යයන් සමග ගාථා කියලා කරුණායෙන් මෛත්‍රියෙන් යුක්තව බෙදා හදාගමු.